bir andro nüansı. Bhavanan yogi Kalyan Mitra Pinatni. Vesak Poda. Api ජීවිත කිසියම් දුරකට එළිය කරගන්නට සාර්ථවත් කරගන්නට ගන්න ප්‍රයත්නයකයි මේ නිරතව සිටින්නේ. කිසි වෙනසක් නැහැ අනිත් දවස් 364 අද දවසේ. මේ දවසේ කිසි වෙනසක් අමුත්තක් අලුත් බවක් නැහැ. සාමාන්‍ය දවසක් වගේ උදා වුණා, සාමාන්‍ය දවසක් වගේම දවල් වුණා. ද හැන්ද වෙවි, හිර පැහැලයයි, රාත්‍රියේ පුරහඳ පායයි. වලාකුල් තිබුණ නැත්තම් අපිට ඒ හඳ දකින්න පුළුවන් වෙයි. ගිවිලයයි, කිසි විශේෂයක් නැහැ. මේ දවස අර්ථවත් කරගත යුත්තේ අප විසින්. කිසිම දිනකට බෑ, දවසකට බෑ අපේ ජීවිත අර්ථවත් කරන්න. අපිට පුළුවන් දවසක් අර්ථවත්ව ගත කරන්න, වරුවක් අර්ථවත්ව ගත කරන්න. අර්ථය යනු අප විසින් දිය යුතු දෙයක් මිස දෙයකින් අපට ලබාගත හැකි දෙයක් නෙවෙයි. අපි අපේ ජීවිත අර්ථවත් කරගත යුත්තේ, නැතිනම් කිසි අර්ථයක් නැහැ ජීවිතේක. කිසිම අර්ථයක් නැහැ. අර්ථවත්ව ජීවත් නොවුනොත් ඒ ජීවිතේ කිසි ඵලක් නැහැ. තිය හැකි බොහෝ අර්ථ තිබෙනවා ජීවිතේට. ඒ අතරින් අර්ථවත්ම වටිනාකම තමා ජීවිතයේ තේරුම් ගැනීම. ජීවිතය යනු තේරුම් ගත යුතු දෙයක්, විසඳිය යුතු ප්‍රහේලිකාවක්. ඒ ප්‍රහේලිකාව විසඳා නොගෙන අප බොහෝ පටලැවිලි හදාගෙන තිබෙනවා. ඇතුළතිනුත් පටලැවිලි, එළියනොත් පටලැවිලි. ජීවිතය යනු තමා විසින්ම තේරුම් ගත යුතු දෙයක් මිස තව කෙනෙකුට තේරුම් කර දිය හැකි දෙයක් නොවේ. ඒ ජීවිතය තේරුම් ගැනීමේ පාඩමේ අභ්‍යාස කීපයකුයි අප උදේවරුයි කළේ. පේවා සමාදන්ව පරයන්ක භාවනාවේ දෙමින්, වෙනත් ඉරියව්වල භාවනා කරමින්, දහමට සවන් දෙමින්, දහම තේරුම් ගනිමින්, දන් දෙමින්, බුද්ධ පූජා පවත්වමින්, නිහඬව සිටීමෙන් සහ අවධානයෙන් පසුවීමෙන් අප උත්සාහ කළා ජීවිතය තේරුම් ගන්නට. ඒ සඳහා සවන් දීම අවශ්‍යයි. නිශ්ශබ්දව ශ්‍රවණය කිරීම අවශ්‍යයි. දවධානයෙන් අහංකන් දීම අවශ්‍යයි. තේරුම් ගැනීම අවශ්‍යයි. පිළිපැදීම අවශ්‍යයි. ඇසීම, තේරුම් ගැනීම, පිළිපැදීම. ඒ පියවරවල් කිහිපය අතරට ධර්ම සාකච්ඡාව එකතු වුණොත් පහසු වෙනවා. ඇසූ දේ තේරුම් ගන්නට පහසුයි. සාකච්ඡාව තේරුම් ගත්තේ අනුව ජීවත් වෙන්නත් පහසුයි. ඔවුනොන්ගේ අපකාගේ තත්ත්වකීම් එහා මෙහා කර ගැනීම, බෙදා ගැනීම. ධර්ම සාකච්ඡාව යනු විපස්සනාව. විවිධ පැතිවලින් තමන් දිහා, තමන්ගේ අත්දැකීම් දිහා, තමන්ගේ ගැටලු දිහා බැලීම විවිධ කෝණවලින්. ඒ විවිධ කෝණවලින් යමක් දිහා බලනකොට විවිධ කාරණා ඉස්මතුව පේනවා. පමණක් නෙවෙයි, නිවැරදිම දැකීම, නිවැරදිම කෝණයේ කුමක්ද කියලා හොයාගන්න පුළුවන්. කල්‍යාණ මිත්‍රවරුනි, මේ යට අවස්ථාව පුහුණුවට අදාළ ගැටලු තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. එමෙන්ම පුහුණුවට අදාළ අත්දැකීම් තිබෙනවා නම් අප කාගේ ප්‍රයෝජනයේ සඳහා ඒවා හැමදෙනා සමගම බෙදා ගන්න.
දේශනාවේදී අපේ ශ්‍රේෂ්ඨ සාස්ත්‍රවරයන් වහන්සේ එහි පැහි කර ඒතුම් ධර්ම මාර්ගයත් ඒ සඳහා පදනම් සකස් වන ආකාරයක් මනාව දේශනා කරමින් අප සංවේදයට පත් කිරීම පිළිබඳව ඔබතුමාට අනිවාර්යයක් වී එතනදී මතුරුණු කර්ම කීපයක් සාකච්ඡා කරන්න තණ්හාව කියන වචනය ඉතාම දැන් අහලම සරල බවක් දැනෙනවා. චතුරාර්ය සත්‍ය දේශනාවේ දුක්ඛ සමුදය විදිහට තණ්හාව පෙන්වන කරලා තියෙනවා. අපි මේ කරන ක්‍රියාවලියන් තුළ අපිට නොදැනීම තණ්හාව විවිධ මොහොනවරවල් ගෙන මේ කාම භව විභව කියන තණ්හාවන් වැඩෙන ආකාරයට අපතුලට ඇතුල් වෙනවා. මම හිතන අද වගේ දවසක මේ තණ්හාව පිළිබඳ කිහි ආස්වාදකත්ත වගේම ආදීනවය නිස්සාරණය කියන කාරණත් ඇතුළත්ත තණ්හාව ශෝකයට සහ බයට හේතුවක් වෙන ආකාරය පැහැදිලි කරලා දෙන්න නම් ඔබතුමාට
ඕනේ. ඔය ඔබතුමා මතකල කාරණය කවදටත් වැදගත්. අදට විතරක් නෙමෙයි, අද විශේෂයෙන් වැදගත්. වැදගත් වෙන්න එක හේතුවක් තමයි මේ සාමාන්‍ය අපි හිතන විදිහ බොහොම ඔබතුමා කියෝ පැත්තෙන් නෙමෙයි හිතන්නේ, බොහොම වෙනස් විදිහට සාමාන්‍යයෙන් අපි හිතන්නේ. තණ්හාව දිහා බලන්නේ බොහොම සුභවාදීව. කවුරුත් තණ්හාවට කැමති, කවුද අකමැති? කවුරුවත් තරහට කැමති නැහැ, ද්වේෂයට. කවුරුවත් බයට කැමති නැහැ, ශෝකයට කැමති නැහැ, ඊර්ෂ්‍යාවට කැමති නැහැ. හැබැයි තණ්හාවට කැමති. ආශාවටත් කැමති, ආශා කරන දේවල් වලටත් කැමති. මේ දෙකටම කැමති. දේවල් වලට අපි කැමති ඒවට ආශා කරන නිසා. පුද්ගලයන්ට අපි කැමති ඒ පුද්ගලයන්ට අපි ආශා කරන නිසා, ප්‍රේම කරන නිසා, ආදරය කරන නිසා, ඇලුම් කරන නිසා. තැන්වලට අපි කැමති ඒ තැන්වලට අපි රුචිකරන නිසා. ඒ අපි කැමති අය නිසා අපි ලොකු සතුටක් විඳිනවා. අපි කැමති තැන් වලින්, කැමති ආහාර වලින්, අපි රුචිකරන දේවල් වලින් අපි හැමවම ලොකු ආස්වාදයක් විඳිනවා. සමහර විට ජීවිතයේ අපි විඳින එකම ආස්වාදයත් එයයි. වෙන ආස්වාද නැහැ. කැමති දේවල් සමග ජීවත් වෙමින්, කැමති දේවල් අනුභව කරමින්, කැමති දේවල් බලමින් සහ කැමති දේවල් අසමින් ලබන ආස්වාදය තමා බොහෝ විට එකම ආස්වාදය. එයින් පිට ආස්වාද නැහැ. එයින් පිට සතුටකුත් නැහැ. තියෙනවද කියලා අපි දන්නේ නැහැ. එනිසා තණ්හාවට අපි කැමති. අනිත් දේවල් වලට කැමති නැහැ, තණ්හාවට කැමති. කවුරුද දන්නවා ද්වේෂයේ දුකක් කියලා? කවුරුවත් සැප විඳින්නේ නැහැ ද්වේෂ නිසා. තරහ නිසා කවුද සැප විඳින්නේ? ලොකු දුකක් විඳින්නේ. බය නිසාත් ලොකු දුකක්. නමුත් එහෙම දුකක් තණ්හාව නිසා විඳිනවා කියන කාරණය නම් ලේසියෙන් පහසුවෙන් එළි වෙන්නේ නැහැ. අපි සතුට වෙන්නේ නම් තණ්හාව නිසා කියන එක බොහොම පැහැදිලි. අද වගේ දවසක තමයි මේ දුකට හේතුව තණ්හාව කියන කාරණේ ලෝකයට අනාවරණය වුණේ. එතෙක් කල ලෝකේ හිතන් හිටියේ සැපට හේතුව තණ්හාව කියලා. සැපට හේතුව නත් මුල්වරට හෙලි කරනව නැහැ. දුකට හේතුවයි තණ්හාව. දුක් නොවිඳ ඉන්න ඕන නම් අත්හරින්න තණ්හාව. කෝප නොවී ඉන්නට ඕන නම් අත්හැරිය යුත්තේ කෝපය නෙමේ තණ්හාව. බිය නොවී සිටිය යුතු නම් අත්හරින්න තණ්හාව. අපි හැමෝටම බය අත්හරින්න ඕන. බය නොවී ඉන්න, කෝප නොවී ඉන්න. අපි මේවත් එක්ක දඟලනවා, පොර කනවා, සටන් වදිනවා, පලා යන්න හදනවා. නමුත් කොහෙ ගියත් මේ හැම දෙයක්ම අපේ පිටුපසින් එනවා. මක් නිසාද? අපි යන යන තැන තණ්හාව වරන් යන නිසා. මේවා තමයි තණ්හාවේ සහ පිරිවර. කෝපය යන තණ්හාවේම තවත් මොහුනවර. බිය යන තණ්හාවේ මොහුනවර. හරිද? බුවල් දෙක් වගේ. තණ්හාව ඒ වචනේ අහලා අහලම ඔබතුමා කිව්වාගේ අපිරිය වෙලා ඇති වෙලා තියෙන වචනයක්. පමණටම අහනවා, පමණටම කියනවා. මේ වචනේ නිරුක්තිය කොහොමද අපේ හැඳින්නේ? තණ්හාව. දෙක සංස්කෘතෙන් තෘෂ්ණා. මේ මූලික අර්ථයට ගියාම මේ පිපාසය කියන අර්ථනේ තෘස්. පිපාසය. මේ පිපාසා කියන මූලික අර්ථය තමයි මෙතන තියෙන්නේ. ඒ තෘෂ්ණා තස්. ඒකෙම තමයි, ඒ රූපෙම තමයි ඒක බටීරට ගිහිල්ලා thirsty කියන ඒ පිපාසය කියන එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ තමයි තණ්හාවේ මූලික පිපාසයක් ඇති කරනවා. ඕනෑම දෙයක් ගැන පිපාසයක්. දැන් පිපාසාවේ හැටි අපි දන්නවා. ඉවසන්න බෑ පිපාසයක් ආවහම. දිව ගිලෙන්න තරමට උගුර වේල්ලා යනවා. බොහොම හරි පිපාසය යන සංසිඳවා ගත යුතු දෙයක්. හරියට මහ මොහොතක අතරමං ඕ කෙනෙක් වගේ බොණ්ඩ තියෙන්නේ ලුණු අතර මහ සාගරේ. නමුත් බොණ්ඩ තියෙන ලුණු අතර පිපාසය කොපමණද ඒ නිසාම ලුණු අතර බොනවා. බොණ්ඩ බොණ්ඩ පිපාසය වැඩි වෙනවා, අඩු වෙන්නේ නැහැ, වැඩි වෙනවා. බලන්න හිතට තණ්හාවක් ආසාවක් ආවම ලොකු පිපාසයක් දැනෙනවා. කිසියම් දෙයක් පිළිබඳ ඇඳුමක් ගැන වෙන්න පුළුවන්, ගමනක් ගැන, කතා බහක් ගැන, ආහාරයක් ගැන ලොකු පිපාසයක් එනවා. ඒ දේ නැතුව බැරි වෙනවා. නැතුව බැ ජීවත් වෙන්න, හුස්ම නැතුව ජීවත් වෙන්න කැමති, අර පිපාසාව ඇති වුණු දේ නැතුව ජීවත් වෙන්න බැ. බලන්න එක දිනක් තුල කොපමණ පිපාසාවක් නැති වෙනවද, කී දෙයක් ගැන, කී දෙනෙක් ගැන පිපාසාවක් නැද. අවදි වෙන්නේ පිපාසයෙන්, දවස පුරාමත් පිපාසාවක්, නින්දට යන්නේ පිපාසයෙන්. අපි අද විඳින කරදර අරගෙන බලන්න මේ අතීත තණ්හාවේ අතුරු විපාක මේ විඳින්නේ. අතීත කියන්නේ පෙර භවවලම නෙමෙයි, මේ මේ ආත්මෙම, මේ ආත්මෙම සමහරට මේ අවුරුද්දෙම ඇති කරගත්ත තණ්හාවන්ගේ අතුරු විපාක තමයි වර්තමාන කරදර විදිහට විඳින්නේ. තණ්හාවෙන් ලැබෙන්නේ ලැබෙන සතුටක් තියෙනවා, ඒ පිපාසාවට ගැලපෙන දෙයක් දුන්නාම ඒ මොහොතකට සංසිඳෙනවා, සතුටක් ලැබෙනවා. ඒතර තණ්හාව හරියට ගිනි කූරක් වගේ එක්වරක් පමණක් දැල්ලා නිවිලා යනවා. ඒ තණ්හාවෙන් දෙන සතුටේ වගේ නැවත නැවත නෑ, එක වතාවයි සතුට ලැබෙන්නේ. හැබැයි ඒ එක්කතාවක් අද්දුට සතුට වෙනුවෙන් සමහට ඒ අතුරු විපාක, අතුරු ආබාධ, කරදර ජීවිත කාලෙම විඳින්න වෙනවා. සමහට ආහාරයකට තියෙන පිපාසය නිසා, තෘෂ්ණා නිසා අසනීපවලට ජීවිත කාලෙම විඳිනවා. සීමිත සැපක් සහ සීමිත දුකක්. ධනවතෙක් පිළිබඳ අපට තිබෙන අර්ථකථනය නම් මහා ධනයක් එක් රැස් කරගත්ත යාන වාහන, ගෙවල් දොරවල්, වතු පිටි, ව්‍යාපාර, සමාගම්, මේවා මහා රාශියක් තමන් සතු කරගත්ත කෙනෙක්. තව විදිහට කියනවා නම් විශාල පිපාසාවකින් සිටින කෙනෙක්, ඒ පිපාසාවට විවිධ වූ දේවල් අරගත්ත කෙනෙක් ධනවතෙක් කියලා. ධනවත්කමයි තණ්හාව එකට යන්නේ. ධනවත්කම සහ තණ්හාව, තණ්හාව තමයි පුද්ගලයා ධනවත් කරන්නේ. ඒ මදි කියන හැඟීමෙන්නේ රැස් කරන්නේ, හම්බ කරන්නේ, එකතු කරන්නේ, සමත් නොකා නොබී තැන්පත් කරන්නේ, අසාධාරණ විදිහට සූරකන්නේ තණ්හාව නිසා. නිසා තණ්හාව තමයි පුද්ගලයෙක්ව ධනවත් කරන්නේ. ඒ සාධාරණ හෝ අසාධාරණව යුතු හෝ අයුතු විදිහට ඒ ක්‍රස් කරගත්ත සියලුම සම්පත්, ඒ ධනවත් භාවය වෙනුවෙන් ඒ තැනැත්ත ලොකු දුකක් විඳිනවා. දුක් නොවිඳින ධනවතෙක් නෑ. යම් පමණකට තණ්හාව තියෙනවාද, ඒ පමණට ඒ තැනැත්තට ධනවත් වෙන්න පුළුවන්, ඒ පමණට ඒ තැනැත්තාට දුක් විඳින්නත් වෙනවා. නිසා තණ්හාව එක් පැත්තකින් ධනවතුන් නිර්මාණය කරන අතර අනික් අතින් දුප්පතුන් නිර්මාණය කරනවා. මේ දෙන්නාම හදන්නේ එකම තණ්හාව. තණ්හාවට පුළුවන් මේ ප්‍රාතිහාර්යයේ මැජික් එක පෙන්වන්න. ඒ ධනවතෙකුගේ ඇඳුම අන්දන ගමන්ම දුප්පතෙකුගේ ඇඳුමත් අන්දනවා එකම කෙනාට. ඒ විස්මුණු දෙකම දානවා. හැබැයි මේ දුප්පතෙකුගේ විස්මුණු පෙන්නලා දාන්නේ නැහැ. පෙන්නන්නේ ධනවතාගේ විස්මුණ. හැබැයි මේ විස්මුණට යටින් નિરાයාසයෙන්ම පැනද ගන්නවා දුප්පතාගේ විස්මුණ. එසා යම් පමණකට තණ්හාව තියනවාද එපමණටම කෙනෙකුට ධනවත් වෙන්න පුළුවන්. ධනවත් වුණත් නැතත් ඊට වැඩි ඒ තනත්තට දුක් විඳින්න වෙනවා. ඒ තණ්හාවේ ප්‍රමාණයට දුක් විඳින්න වෙනවා. රැක ගැනීමට පරිස්සම් කර ගැනීමට විතරක් නෙමෙයි. ඒව ගැන හිතන්න යන්නේ කද්ද? සිතීමෙනුත් වෙහෙසටපත් වෙනවා. සිතීමෙනුත් ලෙඩ වෙනවා. තණ්හාව රෝගීන්ව නිර්මාණය කරනවා. විශේෂයෙන් රෝගී සිත් වලට විෂ බීජේ තණ්හා, වෛරසේ තණ්හා හැම ඊරිසියාකට මුල තණ්හාව. යම් පමණකට තණ්හාව අඩුද එපමණටම ඒතනත්ත පොහසත්. තණ්හාවට බෑ පොහසතුන් නිර්මාණය කරන්න. තණ්හාව දන්නේ ධනවතුන් නිර්මාණය කොට ඒ ඇත්තන්ට දුක් විඳින්න සලස්සන එක. දුප්පත් ධනවතුන් නිර්මාණය කරන්නේ තණ්හාව. පොහසත් බව කුමක්ද තණ්හාව දන්නේ? පොහසත් මනස. පොහසත් මනස කවදාවත් දුක් විඳින්නේ නැහැ. දුක් විඳින මනසකට පොහසත් වෙන්න බෑ. ඒ තණ්හාව පොහසත් බව ගැන කතා කරන්නේවත් නැහැ. කතා කරන්නේ ධනවත් බවයි, දුප්පත් බවයි ගැන. දුක් විඳින ධනවතුන් තණ්හාව දන්නේ බෙදා ගැනීමේ සතුට. ඒ බදා ගැනීමේ මසුරුකම මිස බෙදා ගැනීමේ සතුට ගැන තණ්හාව දන්නේ නැහැ. තණ්හාව කවදාවත් කතා කරන්නේ නැහැ බෙදා ගැනීමක් ගැන, දීමක් ගැන. දීම මහ දුකක් විදියටයි තණ්හාව කියන්නේ. දීම දුකක්, බෙදා ගැනීම දුකක්. දෙන්න එපා, බෙදා ගන්න එපා. පුළුවන් තරම් ගන්න. ගන්න, තබා ගන්න. මේ සබඳහමේ ධර්මතාවයක් නැතිනම් රීතියක් තමයි බෙදා හදා ගැනීම, ගනුදෙනු කිරීම. අපි ආනාපාන සතියෙන් දකින්නේ අපි සබඳහමත් එක්ක කරන ගනුදෙනුවක්. ආස්වාස ප්‍රස්වාස සබඳහම අපට ආස්වාසය දෙනකොට අපි සබඳහමට ප්‍රස්වාසය දෙනවා. ඒ ප්‍රස්වාසය සබඳහමට අවශ්‍යයි. මේ ගහකොළට අවශ්‍යයි. ගහකොළ අපිට ආස්වාසය දෙනවා. ඊළඟ ආස්වාසයේ සබඳහම අපිට දෙන්නේ අපි ප්‍රස්වාසය දුන්නොත් විතරයි. ප්‍රස්වාස නොකොට දෙවතාවක් එක දිගට ආස්වාස කරන්න බෑ. තුන් හතර වතාවක් කොහොමද? මේ සබඳහමේ රීතිය. දර තණ්හාව මේ සබඳහමේ මූලික රීතිය කඩනවා. මේ සබඳහමේ මූලිකම සිද්ධාන්තය තණ්හාව කඩනවා. දෙන්න එපා, බෙදා ගන්න එපා, ගන්න, තබා ගන්න, රැස් කරගන්න. මේ සබඳහමට පටහැනිව එරෙහිව යන පුද්ගලයෙක් තමයි තණ්හාව නිර්මාණය කරන්නේ. ඒ තැනැත්තට ස්වභාවික සතුටක් නැහැ. ඒ තමන් ගොඩ ගහගත්තට රැස් කරගත්තට ස්වභාවික සතුටක් නැහැ. ස්වභාවික සතුට ඒ තැනැත්තා අහිමි කරගෙන එන්න ආබාධිතයෙක් බවට පත් වෙනවා. ආබාධිත මනසක්, අංග විකල මනසක්. අංග විකල මනසක්. ඉදීම සහ බෙදා ගැනීම කියන සිතිවිලි එන්නේ නැති මනසක් බවට පත් වෙන. එන්න සිතිවිලි නෑ ඒ හිතේ ඊට පස්සේ. ආගන්තුක සිතිවිලි බවට පත් වෙන. බොහොම ස්වභාවික සිතිවිලි දෙකක්. නමුත් දැන් ඒ සිතිවිලි වලට දොරටු වැසීම නිසා එබඳු සිතිවිලි ක්‍රියාත්මක නොවන මනසක්, ආබාධිත මනසක්, අංශභාගය හැදුණු මනසක්, තණ්හාව හදන්නේ එහෙම මනස්. ඒ තැනැත්තට ඇවිදින්න බෑ. මේ ජීවිත ගමන යන්න බෑ. පොත්පලයි එක්තැන් වෙලා ඉන්න වෙන්නේ. මනසින් එක්තැන් වෙලා. මේ සබහා දහමත් එක්ක එකතු නොවුණු මනස. මේ සබහා දහම විසින් ඒ මනස තනි කරනවා, එක්තැන් කරනවා. අන්නය අතර අපකීර්තියට පත් වෙනවා. අනිත්‍ය රුචි කරන්නේ. එහෙම කෙනෙක් එක්ක ජීවත් වීම අමාරුයි. ඊවහාගේ තණ්හාවකින් යුක්ත කෙනෙක් එක්ක ජීවත් වෙන්න ලේසි නෑ. එහෙම කෙනෙක් එක්ක කතා බහ කිරීම පහසු නෑ. ගනුදෙනු කිරීම පහසු නෑ. සමාජෙ නිකම්ම කොහොම වෙනවද? තමන්ගේ තියෙන ගුණධර්ම වලින් උත් තමන් කොහොම වෙනවද? බාහිර වශයෙන් උත් කොහොම වෙනවා? අභ්‍යන්තර වශයෙන් උත් කොහොම වෙනවා? මහා කනස්සල්ලෙන් පිරුණු ජීවිත ගත කරන්න සම්පත් තියෙනවා. ඒ කිසිම සම්පතක සැපක් නැහැ විපතක් නිසා. යමක් ලැබෙන්නේ දෙන්නයි. මේ තමයි සබදාමේ න්‍යාය. ලැබෙන්නේ දෙන්නයි. දුන් නිසා ලැබුණා වෙන්න පුළුවන්. හැබැයි ඒ දුන්නු නිසා ලැබුණයි කියලා හිතනවට වැඩිය හොඳයි ලැබෙන්නේ දෙන්නයි කියලා හිතන එක. යමක් අපට ලැබෙනවද? ඒ ලැබුණේ ඒ දේ තවත් කෙනෙක් එක්ක බෙදා ගන්නයි. තවත් කෙනෙක්ගේ අඩුපාඩුවක් සම්පූර්ණ කරන්නයි. ඒ සිතිවිල්ල පුද්ගලයා පොහොසත් කරනවා. පොහොසත් සිතකට පමණයි එබඳු සිතිවිල්ලක් හිතන්න පුළුවන්. දුප්පත් සිතිවිලි කවද දුප්පත් සිත් කවදාවත් එහෙම හිතන්නේ මදි. කොපමණ ලැබුණත් මදි. ඒ තමයි දුප්පත් සිතේ ස්වභාවය. තව ලැබුණා මදි. ඉතින් මේ Tamanටත් මදිව තීති කොහොමද තව කෙනෙකුට දෙන්නේ? තව කෙනෙක් එක්ක බෙදා ගන්න. ඊට වඩා දුප්පත් කමක් තියනවද කල්යාණ මිත්‍රෝ? කෙනෙක් හිතනවා නම් මේ ලැබුණු ටික මටත් මදි. කොහොමද තව කෙනෙකුට දෙන්නේ? තව කෙනෙක් එක බෙදා ගන්නේ කියලා ඊටත් වඩා දුප්පත්කමක් තියෙනවා. ඒත් ඔය දුප්පත්කමින් අපි හැමදාම දුක් විඳා තණ්හාව නිසා. පොහසත් වෙන්න පුළුවන් ක්‍රමේ තමයි ඔය තණ්හාවත් හරි. දුන්නු නිසා ලැබුණා කියලා හිතන්න එපා. ඒ ඇත්ත වුණත් බොරු වුණත් එහෙම හිතන්න පුද්ගලයා තව තවත් ආශ කරනවා. ආසාව වැඩි කරගන්න. ඒතර දෙන්නෙත් ලබා ගන්න. තවත් දෙනවා නම් දෙන්නෙත් ලබා ගන්න. තව තණ්හා වැඩි කරගන්නයි දෙන්නේ. දුන්නු නිසා ලැබුණා නෙවෙයි. ලැබුණේ දෙන්නයි. ලැබුණේ බෙදා ගන්නයි. එතෙන්ට එන්න. ඒ පොහොසත් භවයේ සැප අත්දකින්න. එහෙම හිතන්න පුළුවන් නම් ඒ සිතවිල්ලත් හරීම ලස්සනයි. ඒ සිතවිල්ල ඇතුළේ හරී සැපක් සුවයක් තියෙනවා. ඒ සිතවිල්ල පුද්ගලයෙක්ව නිර්භීත කරන බයක් නැහැ. ඊට පස්සේ ලැබුණු දේ නැති වෙයිද, හොරගම් කරයිද, වේයෝකයිද, කුඹිකයිද, හොරු ගෙනියයිද, ඒ බය එන්නේ නැහැ. මේ ලැබුණේ බෙදාගන්න කියලා හිතන කෙනාට එයාට බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. මොනවා ලැබුණත්, කොපමණ සම්පත් තිබුණත් බයක් නැහැ. ශෝකේකුත් නැහැ. පොහොසත් මනස බියෙන් සහ ශෝකයෙන් නිදහස්. පොහොසත් මනස තියෙන දෙයින්, ලැබුණු දෙයින් සහ දෙන දෙයින් සතුට වෙනවා. මේ සතුට, මේ ත්‍රිත්වයම ඒ පොහොසත් මනසට විතරයි විඳින්න ලැබෙන්නේ. ලැබෙන දෙයින් ඒ මනස සතුට වෙනවා, තියෙන දෙයින් සතුට වෙනවා, බෙදා ගන්නා දෙයින් සතුට වෙනවා. අර දුප්පත් මනසට මේ එක සතුටක්වත් නෑ. ලැබෙන දෙයින් සතුටක් නෑ, මදි කියලා හිතන නිසා. තියෙන දෙයින් සතුටක් නෑ, නැති වෙයි කියලා බයෙන් ඉන්න නිසා. බෙදා ගන්න සතුට කොහොමත් නෑ. බෙදා ගන්න වුණත් හරි අසතුටින් බෙදාගන්නේ. නොකර බැරි නිසා. තණ්හාවෙන් අපි අද එකතු කරගෙන තියෙන දේවල්, කල්යාණ මිත්‍රුනි, ඔක්කොම අපේ දේවල් නෙමෙයි, එකක්වත් මේ ලෝකෙත් දැයිති දේවල්. අපිට කියලා කියන්න පුළුවන් එකක්වත් නැහැ. අපි අද තණ්හාවෙන් මගේ කියලා, අපේ කියලා තියන් ඉන්න දේවල් සියල්ලම අයිති මේ ලෝකෙට. තණ්හාව නිසා ඒවා අද අපි ළඟ තියෙනවා. ඒවා අපි ළඟට ආවේ මේ ලෝකෙන්. ලෝකේ තිබුණු දේවල් තමයි අපේ තණ්හාව නිසා අපි අද අපේ ළඟට අරන් තියෙන්නේ. ලෝකයෙන් අපි තණ්හාව නිසා ඉල්ලගත්ත දේවල් ලෝකේ ආපහු අපෙන් ගන්නවා. ඒ තණ්හාවට බෑ නොදී ඉන්න. ආපහු ඒ අයිතිකාරය ඉල්ලනකොට නොදී ඉන්න බෑ තණ්හාවට. තණ්හාව දෙන්න කැමති නෑ, නමුත් බලෙන් ගන්නවා. එතන අපි ආශාවෙන් බලාපොරොත්තු තියාගෙන, ජීවිත කාලෙටම බලාපොරොත්තු තියාගෙන ඉන්නකොට මෙන්න මේ දේවල් නැති වෙලා, අහිමි වෙලා, උදුරගෙන. ඉතින් තණ්හාව උහුල්නවා, ශෝක කරනවා. තණ්හාව ලෙඩ කරනවා මේ මිනිස්සු. හෘදයාබාධ හදනවා. ඒතර හෘදයාබාධයක් හාට් ඇටැක් එකක් හදාගන්න නෙමෙයි අපි මේ ලෝකේ දේවල් ළඟට ගත්තේ. සම්පූර්ණයෙන් ඊට වෙනස් අදහසකින්. නමුත් නවතින්න වෙන්නේ එතන. නවතින්න වෙන්නේ ස්පිරිතාලක. නවතින්න වෙන්නේ හිරගෙදරක. අපි එනකොටත් ඒ දේවල් ලෝකේ තිබුණා. අපි යනකොටත් ওই දේවල් එහෙම ලෝකේ තියලා යන්න වෙන්නේ. කිසිවක් ගෙනියන්න බෑ. කිසිවක් ගෙනෑවෙත් නෑ. මේ ඉන්නකල් මේ දේවල් අපි පොදුවේ භාවිතා කරනවා. පොදුවේ හරියට හුස්ම වගේ. එනකොට හුස්ම අරන් ආවෙත් නෑ, යනකොට ගෙනියන්නෙත් නෑ. ආවට පස්සේ අපි හුස්ම ගත්තේ, යන්න කලින් හුස්ම පිට කරලා යන්නේ. ඒ අතර අපි බෙදා ගන්නවා. බෙදා ගැනීමටයි අපි ආවේ. බදා ගන්නවත්, රැස් කර ගන්නවත් නෙමෙයි ආවේ, බෙදා ගන්න. තණ්හාවෙන් අපි ගත්ත හැම දෙයක්ම අපි ළඟ තියෙන්නේ කෙටි කාලයකට කියන එක මතක තියාගන්න. අපි කෙටි කාලීන අයිතිකරුවන්. දීර්ඝ කාලීන අයිතිකරුවන් නෙමෙයි, කොහොම සදාකාලික අයිතිකරුවන් නම් නෙමෙයි. తాවකාලික හිමිකරුවන්. මේ හැම දෙයකම తాවකාලික හිමිකරුවන්. මේ ඇඳන් ඉන්න ඇඳුමේ පටන්, මේ ඔළුවේ තියෙන කෙස් වල පටන්, හැම දෙයකම අපි తాවකාලික ස්වාමීන්. ස්වාමියම දන්නේ කොපමණ කාලයකට තමන් මේ ස්වාමීත්වය දරන්නේ කියලා. අයිතිකරු වෙලා ඉන්නේ කොපමණ කාලයකටද කියා කිසිම අයිතිකරුවෙක් දන්නේ නැහැ. ඒ නොදන්නකම නිසා අයිතිකරුවන් හිතනවා සදාකාලික හිමි හිමිකම සදාකාලික ස්වාමීත්වය. ඒ මුලා එහෙම සදාකාලික අයිතිකරුවන් නැහැ කවුරු. සදාකාලික අයිතියකුත් නැහැ. තාවකාලික භුක්ති විඳීමේ අයිතියක් පමණයි තිබෙන්නේ. තාවකාලික අයිතියක් තියෙනවා ඒ භුක්ති විඳින්න. ඒ අවබෝධයෙන් ජීවත් වෙමු. ඒතර තණ්හාව අඩු වෙනවා. අඩු කරගන්න පුළුවන්. තණ්හාව ඕනේ නැහැ ලොකුවට සැප විඳින්න. ඊට වඩා ලස්සන සැපක්. ඊට වඩා හිංසක සැපක්. ඊට වඩා කවුරුත් එක්කට එකතු වෙලා බෙදා ගන්න පුළුවන් සැපක් විඳින්න පුළුවන් තණ්හාව අඩු නම්. නාස්ති අඩු වෙනවා තණ්හාව අඩු නම්. තණ්හාව වැඩි කෙනා නාස්ති කරනවා. අපි හිතුවට එයා මසුරු කමින් දේවල් විනාශ කරන්නේ නැහැ කියලා ඒක නෙමෙයි ඇත්ත. තණ්හා වැඩි කෙනා නාස්ති කරනවා. එක පුද්ගලයෙකුට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඒ කෙනා ළඟ තියාගෙන ඉන්නවා කියන්නේ නාස්තිය. තවත් ඒ දේ අවශ්‍ය ඒ දේ නැති නිසා දුක් විඳින විශාල පිරිසකට කරන සාධාරණ. ඒ නිසා ධර්ම නිතරම අවධාරණය කරනවා. තමන්ට අවශ්‍ය ප්‍රමාණය දැනගෙන භුක්ති විඳින්න. භෝජනේ මත්තඤ්ඤතා ඥානය පමණ දැන පරිහරණය කරන්න. ඒ ප්‍රමාණය දැන ගැනීම මාත්‍රාව දැන ගැනීම. තණ්හාවට මාත්‍රාවක් නැහැ. කිසිම දෙයකට නැහැ. තණ්හාවට මාත්‍රාවක් ඇත්තෙම නැහැ. තණ්හාව මාත්‍රාව ගැන දන්නේත් නැහැ. මදි කියන මාත්‍රාව තමයි තණ්හාව දන්නේ. නාස්තිය පව නාස්ති කිරීම මහා පවක්. මේ මහා කුසලයක්. තණ්හාව ඒ පව අපලවා කරවන. මේ සබඳහම පරිසරයේ මහා ප්‍රශ්නයක් වෙලා තියෙන අද තණ්හාව නිසා. ඒක වෙනම විෂයක් විදියට කතා කරාට මේ පරිසර හානිය සබඳහමේ විනාශය ඒක අවසාන වශයෙන් තණ්හාව පිළිබඳ ප්‍රශ්නයක්. අවුරුදාස් ගානක් තිබුණු සම්පත් එක මිනිසෙකගේ තණ්හාවක් නිසා දවසකින් විනාශ වෙනවා. ඊට වඩා පවක් තිබෙනවා. මේ සර ලොකුම පින්කම් ගැන කතා කරනකොට ඔය හැමදාම පින් ලැබෙන පින්කම් ගැන කියනකොට ඒ අතර තියෙන්නම මේ පරිසරයේ සබඳතාව. සබඳතාවේ පැවැත්මට තමන්ට දෙන්න පුළුවන් දේවල්. ගන්න පුළුවන් දේවල් මේ දෙන්න පුළුවන් දේවල්.
දැන්සේ ප්‍රශ්නෙට අදාළව විරාගය කියන වචනේ අපිට එනකොට සිද්ධත් වෙන්නේ අපි චිත්‍ර ගැටියකට කියන පිටි කතාවක සත්‍යයේ තිබ්බ ඒ දුක්ඛිත බවයක් වගේ. මුතුනාගේ නිර්වාණ සූත්‍රයේ අස්වෙන් ඒ සම්පදේලා තියෙන මන දැකෙන මන 10 පොතේ විරාග සංඥාවේ තමයි විස්තරයෙන් එක පැහැදිලි කරලා දෙනවා. සංඥාවලින් සරසා නොගත්ත පුද්ගලයා කියන එක විරාගී පුද්ගලයා. තණ්හාවෙන් මිදෙන තරගේ සංඥාව ආවෝද කරගට යුතුනේ.
තණ්හාවෙන් මිදෙන්න නම් ඒ තණ්හාවේ තණ්හාවේ ස්වභාවය දකින්න ඕනේ. තණ්හාවේ අපිට දෙන්නේ මොනවද නොදෙන්නේ මොනවද අපිට මේ හංගල දෙන්නේ මොනවද දෙනවා කියලා පොරොන්දු වෙලා නොදී ඉන්නේ මොනවද ඒ සියල්ල දැනගන්න ඕනේ. ඒ දැනගත්තේ නැත්නම් අපි තණ්හාව පිළිබඳව වශී වෙලා ඉන්නේ. තණ්හාවට වශී වෙලා තණ්හාවට රැවටිලා තණ්හාව පිළිබඳ අන්ධ භක්තියකින් ඉන්නේ. ඒ අන්ධ භක්තිය නැති කරගන්න ඕනේ. අපි ඇස් දෙක ඇරලා තණ්හාව දිහා බලන්න. තණ්හාව පෙන්නන මවන ඒ ලස්සන ලෝකේ දිහා නෙමෙයි බලන්න ඕනේ. ඒ ලස්සන ලෝකයේ මවන තණ්හාව දිහා. අපි හැමදාම බැලන් හිටියේ ඒ ත්‍රිවිධ දිහා. තණ්හාව ලස්සන ලස්සන රූප රාම අපිට පෙන්වනවා. ලස්සන ජවනිකා. ඉතින් අපි ඒව දිහා බලාගෙන කෑ ගැහුවා, ඇඬුවා, වැළපුණා, hina වුණා, අපුඩි ගැහුවා. ඊළඟ චිත්‍රපටියටත් රැවටෙනවා. ඊළඟ චිත්‍රපටියටත් රැවටෙනවා. ඉවර වුණාට පස්සේ තමයි දන්නේ මේ බැලුවේ චිත්‍රපටියක් කියලා. අද ඊළඟ චිත්‍රපටිය පටන් ගන්නකොට ආයෙත් අමතක වෙනවා. නැවතත් රැවටෙනවා. නැවතත් වැළපෙනවා. නැවතත් hina වෙනවා. නැවතත් දුක් වෙනවා. සතුට වෙනවා. ඉවර වුණාම තේරෙනවා අයියෝ මේ චිත්‍රපටිය. ඒ තේරෙන්නේ අර ඔක්කොම දොරවල් ජනෙල් ඇරිලා ආලෝකය ඇවිල්ලා ඒ කලුවර නැති වෙලා තිරේ විවර්ණ වුණා. එහෙම වුණාම තමයි තේරෙන්නේ අන්න චිත්‍රපටියන්නේ බැලුවේ කියලා. ඉතින් ඒ සඳහා කරන්න තියෙන කාර්යයන් දෙකයි. එකක් තමයි ඔය තණ්හාව හැම විටම අපිව මේ අඳුරු ලෝකයකට ගෙනihලා තමයි එයාගේ මේ වැඩේ කරගන්නේ. අපිට හිතන්න දෙන්නේ තණ්හාව. සිටීම එයා බාර ගන්න. තණ්හාවයි හිතන්නේ අපි නෙමෙයි. අපිට තියෙන්නේ ඒ තණ්හාව හිතලා ගන්න තීන්දුව ක්‍රියාත්මක කිරීම. දැන් මේක කරුවෙක්ගේ කාර්යය. දෙවිනුට හිතන පුත්කලියක් වට කරා හිතන කෙනෙක්. ඒ ඕනේ කියලා ඕනේ කියන සිතිවිල්ල ආගමම ඒ දේ කරනවා වෙනුට ඒක ගැන හිතන්නේ ඇත්තටම මට ඕනේ. දැන් මෙතෙක් කාලයක් ඒ දේ නැතුව හිටියා මොකද්ද වෙනු පාඩු? මේ දේ නැතුව කොපමණ ලෝකෙ මිනිස්සු ඉන්නවද ඇස්සරලා බලන්න. ඒ අය ඉන්නේ දුකෙන්ද? ප්‍රශ්න වලින්ද? මේවා තියෙන අය දිහා බලන්න. ඒ අයට මොනවද තියෙන ප්‍රශ්න? මේ මට දැන් හොයන්න යනදී ඒ අය ළඟ දැන්ටමත් තියෙන ඒ නිසා ඒ අය විඳින ප්‍රශ්න මොනවද? මේවා ගැන හොයන්න. තණ්හාවට ඉඩ දෙන්න එපා. මේ අඳුරු රංගහලකට එක් කරන් ගිහිල්ලා තමන්ගේ ඒ තමන් හොරින් හදපු චිත්‍රපටිය අපිට රහසින් පෙන්වන්න. ඒක ආලෝකමත් කරන්න. එහෙන් මෙහෙන් තියෙන ජනෙල් ටික ඇරලා දාලා බලන්න. එහෙම ඇරිය ගමන් ඒ චිත්‍රපටිය ඒ තිරේ විවරණ වෙනවා. ඒ තිරේ තිබුණා නම් වැටිලා ඒවා මෙයා ඒ ඔක්කොම විවරණ වෙලා යනවා. ඒක තමයි විරාගය කියන්නේ. මේ චිත්‍රපටිය කෙරෙහි තිබ්බනම් අපේ යම් කිසි රාගයක් ඒකත් නැති වෙලා. ඒ තමයි කළ යුතු පළවෙනි කාර්යය. තණ්හාව දිහා විවිධ කෝණ වලින් බලන්න. ඒ තණ්හාව කියන දේවල් දිහා නැතුව බෑයි කියලා හිතනකොට හදිස්සි වෙන්න එපා. ඒ දේවල් නැතුව අපි මෙච්චර කල් හිටියා මැරෙන්නේ නැතු. එ නිසා තව සතියක් ඉන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. බැහැම ඉඳ දෙන්නේ නැහැ තණ්හාව. පුදුම ආතතියකට අපි ලක් කරනවා. පුදුම හදිස්සියකට දැම්ම අතම. ඒ තණ්හාවේ ආතතියට ආරෝපණය වෙන්න එපා. තව නිදහසේ උස්ම ගන්න. ඒ ස්වාධීනත්වය අහිමි කරගන්න එපා. පුංචි තණ්හාවක් ආවා කියලා. බලන්න ඒදී. දැන් මෙච්චර කල් මොනවද මට තිබුණු ප්‍රශ්නේ? ඉතින් තණ්හාව කියයි අර දෙය නෑ, මේ දෙය නෑ. ඒ එයා කියන එකට ඇහුම්කන් දෙන්න. හැබැයි Taman මධ්‍යස්තව ස්වාධීනව මේ පරීක්ෂණය කරන්න. ඊළඟට ඒ දේවල් නැති අනිත් අය දිහා බලන්න. මේ ලෝකේ හැමෝටම ওই හැම දෙයක්ම නෑ. එයා ඉන්නේ දුකින්ද? එයා ඉන්නේ ප්‍රශ්නයකද? එයා ඉන්නේ අසනීපෙන්ද? බලන්න. ඒවිත තේරෙයි Tamanට නැතුව බෑයි කියලා හිතන දේවල් ගැන දන්නේවත් නැති විශාල පිරිසක් බොහොම සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා ලෝකේ. ඒකට වෙන ප්‍රශ්න ඇති. නමුත් මේ දේ නැහැයි කියන ප්‍රශ්නේ නෑ. ඒ වගේම බලන්න ඔය Taman කොහොම හරි හොයාගන්න ඕනේ ගන්න ඕනේ කියලා හිතන දේවල් දැනටම අරගෙන තියන අය. ඒව සතු කරගෙන ඒ වගේ අයිතිකරුවන් බවට පත් වෙලා ඉන්න අය. ඒ දේ නිසා විඳින දුක දිහත් බලන්න. මේ පාඩම් ටික අපි ඉගෙන ගන්න ඕනේ. ගෙන ගත්තොත් ඔන්න අපිට පුළුවන් තණ්හාවට කියලා දෙන්න. අපි එකපාඩමකවත් ඉගෙන ගන්න නැත්තම් ඉතින් තණ්හාවෙන් තමයි ඉගෙන ගන්න වෙන්නේ. වෙන අපිට වෙන දැනුමක් නැහැ. ඒ නිසා පොහොසත් වෙන්න. ඒ දැනුමින් පොහොසත් වෙන්න. ඒ විවිධ වූ ආලෝකයන් වැටෙනකොට මේ තණ්හාවට බැරි වෙනවා තමන්ගේ චිත්‍රපටි කලුවරේ අපිට පෙන්වන්න. ඉදිරියට එහෙම මෙහෙම එළිය වැටෙනකොට ඒ තණ්හාව ලස්සනට හදලා බොහොම ලස්සනට කලා අධ්‍යක්ෂණය කරලා වේශ නිරූපණය කරලා ගෙන ආපු ඒ චිත්‍රපටි එහෙම්මම විවරණ වෙලා යනවා. ඒ පිළිබඳ රාගයක් තිබ්බනම් ඒ රාගය එහෙම හේදිලා යනවා. ඒ තමයි පළවෙනි කාරණේ. පළවෙනි ක්‍රමේ දෙවෙනි ක්‍රමේ තමයි මේ හැමදේම ওই tire දිහා බලන් හිටිය ඇති දැන් බලන්න කවුද මේක පෙන්වන්නේ කියලා. මේ ලස්සන චිත්‍රපටියක් පෙන්වන්නේ කවුද අපිට? ඒ පෙන්වන ප්‍රක්ෂේපණයේ දිහා බලන්න. tireට පිටුපාන්න. අපි හැමදේම ප්‍රක්ෂේපණයට පිටුපෑ. මේ ප්‍රොජෙක්ට් එකේ පිටුපාලා tire දිහා බලාගෙන හිටිය අපි දැක්කේ නෑ මේ අපිට පිටිපස්සෙන් කවුරු හරි මේ ප්‍රක්ෂේපණය කරන දෙයක් කියලා. අපි හිතන්නේ මේවා tire තියෙන දේවල්. ඇත්තටම අපි ඉදිරියේ මෙහෙම දේවල් වෙනවා කියලා එකක්වත් අප ඉදිරියේ වෙන දේවල් නෙමෙයි අපට පිටුපසින් කෙනෙක් සංස්කරණය කොට පෙන්වන දේවල්. ඒ නිසා එක වතාවකට හරි හැරෙන්න ආපහු සම්පූර්ණයෙන් හැරෙන්න ආපහු කියලා බලන්න ඒ ප්‍රොජෙක්ට් එක දිහා. එදිර චිත්‍රපටියනේ තේනවා මෙතන තියෙන සෙල්ලම. ඉතින් තණ්හාව දිහා බලන්න. තණ්හාව පෙන්වන දේ දිහා නෙමෙයි. තණ්හාව හැම විටම ඇඟිල්ල දික් කරලා අපිට පෙන්වනවා කිසියම් දෙයක්. ඉතින් අපි ඒ දිහා බලන්න. ඒ දිහා නෙමෙයි ඇඟිල්ල දිහා බලන්න. එතන තණ්හාවට බැරි වෙනවා අපි එහාට මෙහාට හරව හරෝ එයාට ඕන ඕනි දේවල් පෙන්වලා නටවන්න. අපි තණ්හාව දිහා බලාගෙන හිටියෝ. ඒතර බලන්න තියෙන එකම එක දෙයයි තණ්හාව දිහා. තණ්හාව පෙන්වන දේවල් දිහා බල බල ඉන්න ගියොත් නම් බලන්න තියෙනවා 100ක් දේවල් 1000ක් දේවල් 100ක් බැලුවත් 1000ක් බැලුවත් ඒත් ඉවර නෑ මදි. වහන්සේ බොහොම අල්පේච ජීවිතයක් ගත කරන්නේ ගල් ගුහාවක වැඩ වාසය කරන්නේ. ඉතින් ඔබ වහන්සේ අත්දැකීම අනුව කොහොමද තණ්හාව අඩුවෙන් අඩු වුණාම ජීවත් වෙන්න පුළුවන්ද? තණ්හාව කොච්චර ඕනද ජීවත් වෙන්න? කාරණේ හරි වැදගත්. මේ ජීවත් වෙනවා කියන එක තේරෙන්න නම් තණ්හාව අඩු වෙන්න ඕනි කියන එක. දැන් තණ්හාව කරන මූලිකම දේ තමයි පළවෙනිම කරන්නේ පුද්ගලයෙගේ සිහිය නැති කරන. මේ සිහියයි තණ්හාවයි දෙක එකට යන්නේ නැහැ. තණ්හාවට බෑ මේ සිහිය තියෙන කෙනෙක්ව තමන්ගේ පාලනයට ගන්න. නිසා තණ්හාව මුලින්ම කරන්නේ මේ පුද්ගලයා අසිහියටපත් කරනවා. උමතු කරනවා. උන්මාදයටපත් කරනවා. මුලා කරන. කියන සිහිය නැති කරන. එහෙම තණ්හාවක් එක්කම අපිපත් වෙන්නේ ඒ තැනට අසිහියට. උමතු තත්වයට, උන්මාදයටපත් වෙනවා. කිසියම් දෙයක් ගැන උන්මාදයටපත් වෙනවා. එවිට අප කවුද, අපේ අරමුණ මොකද්ද, අතේ කීයක් තියෙනවද, වෙලාව කීයක්ද, ඒ එකක්වත් මතක නැහැ. උන්මාදයටපත් වුණා මේ මොනවත් මතක නැහැ. දැන් තමන් නොගත යුතු දේවල් ගන්නවා. නොබැලිය යුතු දේවල් බලනවා. අනුභව නොකළ යුතු දේවල් අනුභව කරනවා. ඒ තණ්හාව නිසා මේ අසීය නිසා තණ්හාව මුලින්ම කරන්නේ අසීය ඇති කරන එක. සීය නැති කරලා ගන්න. ආවෙ මොකටද? මතක නැහැ. බලන්න සුපිරි සලකට ගිහිල්ලා. ඒ මොනවද ගන්න මොනවල් ගන්නද ආවි කියන එක මතක නැහැ. බොහෝ දිනකට මතක නැහැ. ඒ තියෙන දේවල් දැක්කහම නැත්තම් ඇඳුම් විලාසිතාගාරයකට ගිහිල්ලා බලන්න. ඒ ආපු පිරිස කොපමණ අසීහෙන්ද ඉන්නේ කියන එක පෙනේ. කොපමණ උන්මාදයෙන්ද ඉන්නේ. මේ කොහෙද ඉන්නේ, මොනවට දාවේ, තමන් කවුද, තමන්ගේ අතේ කීයක් තියෙනවද, වෙලාව කීයද, ඒකක්වත් මතක නැහැ. අසීමිත ධනයක් සාක්වි තියෙනවා වගේ, අසීමිත කාලයක් Tamanට තියෙනවා වගේ තමයි හැසිරෙන්නේ. ඉතින් කවදාවත් සතුටින් එයින් එළියට ගිය කෙනෙක් නෑ. තණ්හාව නැතුව නම් ජීවත් වෙන්න පුළුවන්, හැබැයි සිහිය නැතුව නම් ජීවත් වෙන්න බෑ. සිහිය නැති වෙච්චකම ජීවත් වීම ඉවර වෙනවා. එතන ජීවත් වීමක් නෑ, ජීවත් වීම හමාරයි. ඉන්පසුව තියෙන අරගලය අසීමිත ධනයක් අපිට නැහැ නේ, අසීමිත කාලයක්වත් නැහැ, අසීමිත ශක්තියකුත් නැහැ. නමුත් අසීමිත ආශාවක් තියෙනවා. සීය නැති වුණ ගමන් මෙතෙන්ටයි එන්නේ අපි. දැන් මහා අරගලයක් ඉන්පස්සේ සීමිත ධනයක් සහ සීමිත ආශාවක් අතර අරගලයක්, සීමිත කාලයක් සහ සීමිත ආශාවන් අතර අරගලයක්. ඒ අරගලෙන් හැමදේම අපි පරදිනවා. අපිට දිනන්න බැහැ. හැමදාම ඉන්නේ තණ්හාවට පෙරදුණු කෙනෙක්. තණ්හාව නැතුව අපි හිතනවා ජීවත් වෙන්න බෑ කියලා. හැබැයි ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ අප පෙරදින. පරාජිතේ. තණ්හාව කවදාවත් කාටවත් දිනන්න දෙන්නේ නෑ. දිනපු කෙනෙකුත් නෑ. ඒ නිසා මේ වචන මේ වචන දෙක හරි වැදගත්. ආශාව සහ අවශ්‍යතා කියන එක. ඒතර ජීවිතයකට අවශ්‍ය දේවල් තියෙනවා. ජීවිතයකට ජීවත් වෙන්න ඕන දේවල් තියෙනවා. ඒ දේවල් මොනවද කියලා සීය අපිට කියලා දෙනවා. මොනවද ජීවත් වෙන්න ඕන. ඒකට තණ්හාව ඕනේ නැහැ. ඒ සීය තිබ්බනම් නැති. ජීවත් වෙන්න අවශ්‍ය දේවල් මොනවද, ප්‍රමාණය කොපමණද සීයෙන් දැනගන්න පුළුවන්. ආශාව කියන්නේ තණ්හාවේ හදන එක. ආශාව. ආශාව පෞද්ගලිකයි. කියන්නේ මට ඕනේ මොනවද? දැන් මට ඕනේ එක නෙමෙයි ජීවත් වෙන්න මොනවද ඕනේ? ජීවිතයට අවශ්‍යයි. අපි එතෙන් දෙන්නේ මූලික තැනට එන්න ඕනේ. ජීවත් වෙන්න මොනවද ඕනේ? මට ඕනේ දේවල් නෙමෙයි, මට ඕනේ දේවල් වල ලැයිස්තුවක් කාටවත් හදලා ඉවර කරන්න බෑ. ඒක ජීවත් වෙන්න ඕනේ වනම් බොහොම ටිකයි තියෙන්නේ. ඉතින් අපි එතන නැත්තම් අපි ජීවත් වෙන්නේ අපි හඳුකේ වගේ. ජීවත් වෙන්නේ අපි කවුද? අපි ජීවිත අවශ්‍යතා නෙමෙයි සම්පූර්ණ කරන්නේ ආශාව. ආශාවේ අවශ්‍යතාවයට තමයි අපි සපයන්නේ. එතන ආසාවේ සැපීම් කරලික බවට පත්තුණු කෙනා හැමදාම දෙලින්ද. එයාට ජීවත් වෙන්න වෙලාවක් නැහැ. ජීවත් වෙන්න ඉඩකුත් නැහැ. ජීවත් වෙන්න පටන් අරගෙනවත් නැහැ. එතන ජීවත් වෙන්න පටන් ගන්න කලින් මෙයා මැරලා යනවා.
ඒ කාරණේදී මේ පුරුමේදී මගේ අත්දැකීමක් විස්තර කරන්න අවශ්‍ය දෙයක්. එතුමාගේ ආනාපාන සති සංඥාව ප්‍රකාශුවේ තමයි මම ආනාපාන සතිය ගන්නෙ. ඉතින්දී කෙටි ආශ්වාසය හඳුනා ගැනීම කියන තැනදී මම විස්තර කරලා තිබුණා. ඒ මුලින්දලා විස්තර කරනවා සිය තබාගත්තු කාරණා තුනක් ගැන. කාලය, වේගය, ධන බර කියන ස්කන්ධය කියන එක. කාලය, වේගය සහ ස්කන්ධය කියන එක. එතකොට කෙටියෙන් ගන්න ආස්වාසය කියන තැනදී ඔබතුමා පැහැදිලි කරලා තිබුණේ කාලය අඩු බව, වේගය අඩු බව, බරෙහි අඩු බව කියලා. සාමාන්‍ය සම්මුතිය අපි වේගය අඩු නම් කාලය වැඩි කියන තැන තමයි බලන්නේ. නමුත් භාවනාවේදී අත්දකින්න පුළුවන් වුණා බර අඩු වීම නිසා, ස්කන්ධය අඩු වීම නිසා කාලය කියන එකට ඒ සැහැල්ලුවක් සහ කාලය අඩු බව. ඒ මම හිතපු ආකාරය හරියද? මේ ප්‍රශ්නෙටත් අදාළ කරගන්න පුළුවන්ද?
මේ හැම අත්දැකීමක්ම හරියම හැ අත්දැකීම් හැම අත්දැකීමක්ම නිවැරදි අපි අත්දැකීම සිහියෙන් ගන්නවනේ. මනස ඒ තණ්හාවෙන් බර වෙලා තියෙනකොට බලන්න අපි හුස්ම කොහොමද කියලා. කිසියම් දෙයක් පිළිබඳ ලොකු කෑදරකමකින්, පෙරේතකමකින්, ගිජු බවකින් ඉන්න විට ඒ හුස්ම හරි බරයි. ඒ හුස්ම ඇතුලේ ලොකු තණ්හාවක් තියෙනවා. හොඳට බලන්න, මේ බැලුවාම තේරෙනවා. ඒක තේරෙනවා බොහොම පහසුවෙන්. කිතරාදියක් ඕනේ නැහැ කියන්නේ. ඒ ආස්වාද ප්‍රස්වාස හරි බරයි. සෑහළු නැහැ. ලොකු බර හුස්මක් අපි ගන්න. ඊළඟට හරි වේගෙන් හදිස්සි හුස්ම ගන්න පිට කරන්න. හුස්ම ගන්න හදිස්සි, අරගෙන ඉවරෙන්න කලින් පිට කරන්න හදිස්සි, පිට කලින් ඉවරෙන්න කලින් ගන්න හදිස්සි. මේ තමයි ඒ තණ්හාව හැටි. තණ්හාවයි මේකම අපි ආතතියට පත් කරන්නේ. මේ සැහැල්ලුවෙන් විවේක ගන්න දෙන්න. ඉන් තණ්හාව අඩු වෙන්න අඩු වෙන්න ඒ බර අඩු වෙලා යනවා. හුස්මේ බර පව අඩු වෙනවා, සැහැල්ලු වෙනවා. ඉතින් හුස්මදී ආනාපාන සතියේ තියෙන මේ වැදගත්කම එයි. ආනාපාන සතිය හරහා වර්තමාන තමන්ගේ හුස්ම නිරීක්ෂණය කිරීම තුළින් ඒ අපේ අභ්‍යන්තර ස්වභාවයන් දකින්න පුළුවන්. හිතේ හැටි දකින්න පුළුවන්. හිත දකින්න බැරි වුණාට හුස්ම හරහා පුළුවන්. තරහින් යුක්ත හිත නම් ඒ අඳුන ගන්න පුළුවන්. හුස්ම වැඩ කරන වේගෙදී ආයතන තරහේ රිද්මේ අඳුන ගන්න පුළුවන්. ආශාව රිද්මේ, බය වුණාම කොහොමද හුස්ම වැඩ කරන්නේ, හූල්ලනකොට කොහොමද, නොදකිය හැකි මනස දකින්න පුළුවන් ආනාපාන සතිය. දැක අත්හරින්න පුළුවන්. ඒ දැන් හුස්ම කියන්නේ ස්කන්ධ පහමනේ එතන. ඒ ඕනම එකක් ගත්තාම ඉතුරු හතර එතන තියෙනවා. දැන් අද නූතනම මේ උන්මාදය නැතිනම් විලාසිතාව තමයි මේ සිහින් ඇඟක්. ඒ තමයි නූතන ලෝකයේ තියෙන විලාසිතාව නැත්නම් උන්මාදය. ඒ ගෑන් පිරිමි ඒ දෙකොල්ලම වෙනසක් නැහැ. ඒ උන්මාදයෙන් පුළුවන් තරම් සිහින් ඇඟක්. ඉතින් ඒක පැත්තින් ගැලපෙන රූපස්කන්ධය මේ එහෙම නැහැ කියලා දැන් අලුත් ලෝකේ රූපස්කන්ධය බර නැහැ. ඒක බොහොම සිහින් හැල්. නමුත් බොහොම තරබාරු මනස් තියෙන මේ මනස බොහොම තරබාරු. Tamanta ඔසවගෙන යන්න බැරි තරමට තරබාරු මනසක්. මේ මානසික බර කවදත් තිබුණා නමුත් අද ලෝකේ දරා ගන්න බැරි තරමට මනස බර. බොහෝ දෙනෙක් වැඩි දෙනෙක් උනන්දු වෙන්නේ නැහැ මේ සැහැල්ලු මනසක් පිළිබඳ සිහින් මනසක් පිළිබඳ. එක පැත්තකින් නෙමෙයි මේ මනස තරබාරු කරගෙන තියන්නේ මානසික ධර්මතා හැම පැත්තෙම. ඒකත් තමයි බලන්නේ මේ තොරතුරු වලට තියෙන කෑදරකම. තොරතුරු දැනගන්න තියෙන කෑදරකම. මෙහෙම කෑදරකමක් ඉතිහාසිකවදාවත් තිබිලා නැහැ. තොරතුරු දැනගන්න. කොපමණ තොරතුරු දැනගත්තත් මදි. සමහර ආහාර කටින් කන ආහාර වලට වඩා කෑදරයි තොරතුරු වල. නූතන මනස. ඒ සඳහා පුළුවන් හැම උපක්‍රමයක්ම පාවිච්චි කරනවා තොරතුරු දැනගන්න. තොරතුරු වලට තියෙන පෙරේතකම කෑදරකම. ඒතර දතේතු දත්ත ප්‍රමාණයක් තියෙන තොරතුරු. නමුත් එයින් එහාට ගිහිල්ලා අපිට ඕල් නැති තොරතුරු, අනවශ්‍ය තොරතුරු, වැඩක් නැති තොරතුරු. ඒවයින් අපි පුරව ගන්නවා අපේ ඔළුව. මේ ඔළුව තියෙන්නේ එහෙම දත්ත ගබඩා කරගන්න නෙමෙයි. ඔළුවක් තියෙන්නේ පැහැදිලිව නිර්වෝල්ව හිතලා තීරණ ගන්න. ඒ තමයි ඔළුවේ කාර්යය. නමුත් එතෙන්ට යන්නේ නැතුව අපි දැන් ඔළුව පුරවගෙන තියෙනවා ගබඩාවක් බවට පත් කරලා පුරව ගනිමින් සිටිනවා. පුරවගෙන ඉවර නැහැ. තොරතුරු වලින්, දත්ත වලින්, ප්‍රවෘත්ති වලින්. දැන් හිතන්න පුළුවන් හැකියාව නැති නේද ඔළුව හිර වෙලා තියෙන්නේ. මේ යන්ත්‍රය වැඩ කරන්න බෑ දැන්. ඒක පිරීලා තියෙන්නේ. කොපමණ අත්දැකීම් ලැබුවත් මදි. ආහාර අරගෙන බලන්න ඒ සරලව තිබුණු ආහාර රටාව කොපමණ අද සංකීර්ණ වෙලා. ඒ කොපමණ විවිධත්වයකට ගිහිල්ලා. ඒත් මනුෂ්‍ය අතෘප්තිමත් නැහැ. ඒතරේ අත්දැකීම් ආහාර විතරක් නෙමෙයි ඇඳුම් ගත්තා. ඒ අත්දැකීම් සරල නැහැ. පුදුම සංකීර්ණ අත්දැකීම්. විඳීම් සංකීර්ණයි. විඳීම් වලින් සෑහීමකට පත් වෙනවා. ඊළඟට ඉලක්ක. කවදාවත් මිනිස් ඉතිහාසෙ මෙපමණ ඉලක්ක තිබිලා නැහැ. පුංචි ළමයෙකුට පවා කොපමණ ඉලක්ක තියෙනවද? කුඩා ළමයෙක්ගේ පටන්ගෙන ඊටාම වයසට ගිය කෙනෙක් දක්වාම අහලා බලන්න. බොහොම කලාතුරකින් තමයි අහන්න ලැබෙන්නේ මේ විභාගයක් කරන්නේ නැති කෙනෙක් ගැන. මොකක් හරි විභාගයක් නොකරන කෙනෙක් අහන අහන කෙනා විභාගය. දුවත් විභාග, පුතත් විභාග, තාත්තත් විභාග, අම්මත් විභාග. ඉතින් ඒකට මේ නිදහසට කාරණයක් ඉදිරි කියන්නේ අධ්‍යාපනයේ යාව ජීවත් වෙනවා. යම් තාක් කල් ජීවත් වෙනවා ඒ තාක් කල් ඉගෙන ගන්න තියෙනවා කියලා. ඒ යම් තාක් කල් ජීවත් වෙනවා ඒ තාක් කල් විභාග කරන්න තියෙනවා කියන එක නෙමෙයි අධ්‍යාපනයේ යාව ජීවත් වෙනවා. යම් තාක් කල් ජීවත් වෙනවා ඒ තාක් කල් ජීවිතය ගැන ඉගෙන ගන්න තියෙන ඉගෙනගෙන ඊයේ ජීවත් වෙන ආකාරයෙන් යමක් ඉගෙනගෙන අද ඊට වැඩි හොඳින් නිරවුල්ව ජීවත් වෙන්න ඕන. අද එහෙම එතෙන්ට යන්නේ නැතුව ජීවත් වෙන්න වෙලාවක්වත් නැහැ. කෙලවරක් නැති ඉලක්ක ගොඩක. හිතට ওই විදිහට බැලුවහම ස්කන්ධ පහම පුදුම විදිහට මේ අවිවේකී එකක් නෙමෙයි. ඔය ස්කන්ධ පහම අවිවේකී. කාර්ය බහුලයි.
සම්පූර්ණ නිවැරදි නෑ. සාමාන්‍ය මනුස්සයා මේ මොනින් මිනිස්සෙක් ඇතුලේ මේ ආධ්‍යාත්මික ඇත්තෙන් ලොකු විකිරණයක් වගේ ස්වභාවයෙන්ම තියෙන බවත් ඒක දැන නැති මිනිස්සයා මේ භෞතික ලෝකයේ එක එක දේවල් කරලා ඒවාකින් ලබා ගන්න මේක කරත් හරියයි අරක කරත් හරියයි ඒ සතුට ලබා ගන්න පුළුවන් කියලා එක එක ඒවා අත්දැක බලමින් මේ කාලේ නැති කරලා මේ භෞතික ලෝකයේ යාගේ එයාගේ ලයිෆ් එකට එක එක මුක්කු ගහලා මේ අන්තිමට සම්හාර වෙලා දැන් ආධ්‍යාත්මය වුණත් මේ ඒකත් එයාගේ පර්සනල් ඩිවලොප්මන්ට් එකක් වගේ නිකන් එනම් විදියට විතරක් එයාගේ පර්සනල් ලයිෆ් එක යනවා කියනවා. අනිත් පැත්තෙන් තමන් ස්පිරිචුවල් පර්සන් කෙනෙක් කියලා පෙන්නන්න වගේ මේ ඒක වෙනම පර්සනලිටි එක විදියට මේ හරිගෙන යනකොට මේ දැන් මොනා කරත් අර වැකීම් එකේ පිරෙන්නේ නැති ගතියක් නෙමෙයිද පොඩක් අයගේ තියෙනස
ඔය එකක්වත් පිරෙන්නේ නැහැ පුරවන්න පුළුවන් දේවල් නෙමෙයි. එහෙම පුරවන්න පුළුවන් දෙයක් නම් ජීවිතේ කියන්නේ මෙලහට පිරিলা. පිරিলা ඉතිරිලා යන්න ඕනේ. මේ වෙනකොට අපි ලබාගත් දේවල් දිහා බලනකොට අපි හැමෝගෙම ජීවිත දැන් පිරিলা ඉතිරිලා ගිය ජීවිත වෙනවා. නැවත් අපි තාමත් අත්දකින්නේ එදා තිබුණු හිස් බව. එදා තිබුණු අඩුව. තාමත් ඒ අඩුව තවත් දයක් ඉල්ලලා කෑ ගහනවා. එදා වගේම අඬනවා. එදා සෙල්ලම් බඩුවක් ඉල්ලලා අඬපු කෙනා අද ඊට වැඩි වෙනස් දෙයක් ඉල්ලලා අඬනවා. ඒ අඬන කෙනා තාම යාමයි. එයා වෙනස් වෙලා නැහැ. එයා නොහඬන කෙනෙක් බවට පත් වෙලා නැහැ. මේ සියල්ල අඬලා අඬලා ලබා ගත්තත් තාමත් එයා අඬන කෙනෙක්මයි. ඒ අඬන කෙනා අඬන කෙනා වෙනස තමයි තාමත් තියෙන්නේ. එයා මැරෙන්නේත් ඒ විදිහටමයි. ඉතින් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වීම වටිනවා. නේ. අඬන අඬන වාරයට නලවන්න දේවල් විසික් කරනවා වෙනුවට කෙලවරක් නැතුව මේ අඬන කෙනාව හඳුනාගෙන ඇයියා අඬන්නේ කියලා බලලා ඒ අඬන බොළඳ කෙනාව හරවත් කෙනෙක් බවට පත් කරන්න උත්සාහ කිරීම වටිනවා. දෙවතුමා කියවා ගියේ අපි එක එක චරිත රංග පාන. ඒ චරිතත් අපි මහතපු චරිත නෙමෙයි. ඔය තණ්හාව හදලා දෙන චරිත අපි රංග පාන. ඒ චරිත අතර සමහර විට ආධ්‍යාත්මික චරිත වල රංග පානවා. භාවනා යෝගියෙක් කියන චරිතෙත් රංග පානවා. ඒ චරිත රංග පාන්නේ භාවනා කරන නිසා නෙමෙයි. ඒ චරිතේ ඒ ආසාව නිසා. එහෙන් පෙන්වන්න කැමති නිසා. සමහර තමන්ගේම තෘප්තිය සඳහා නැතිනම් සමාජ අවධානය පිණිස. ඉතින් එතනම භවනාවක් නැහැ. මොනම චරිතයකට හරි අපි ආරූඪ වෙලා රංගපාණ්ඩි ගිය තැන භවනාව නැහැ. ତେර අපි නොවන චරිතවල හැමදේම රංගපෑවේ. අපි හැමදේම රංගපෑවේ අනුන්ගේ චරිතවල. අනුන් හදන චරිතවල. ඒ චරිතයට අදාළ වෙස් මූණු ටික දාගෙන ඒ චරිතයට අදාළ ඇඳුම් ඇඳගෙන අපි රංගපෑම. ඉතින් කිසිම අනුන්ගේ චරිතයක අපිට හැමදේම රංගපාන්න බැහැ. අපි කැමැත්තෙන් හිටියත් ඒ ජවනිකා විවරණ කොට අපිට වේදිකාවෙන් බැහැර යන්න වෙනවා. හැමදේම අපි කලේ බාගෙට රංගපාමින් සිටන විට වේදිකාවෙන් සමුගෙන යන්න වෙනවා. අපිට අවශ්‍ය වෙන අධිකට මේ ජවනිකාවේ ඉන්න වේදිකාව. නැවත ඒ ජවනිකාව ඉවරයි. ඒ චරිතේ ඊළඟ ජවනිකාවට වැඩගත් නෑ. ඒ ජවනිකාවේ තියෙන වෙනම චරිත ටික. ඉතින් මේ අරුබුදේට අපි හැමදෑම මොහොන දුන්නු. හැමදෑම ඒ නිසා අපිට දැන් මතක නැහැ අපි කවුද කියලා. මක් නිසාද අපි හැමදේම අනුන්ගේ චරිතවල රඟපාපු නිසා, චරිතාංග නළුවන් විදිහට හිටිය නිසා දැන් සැබෑ මම කවුද කියන එක අපිට මතක නැහැ. අපි දන්නේ නැහැ. ලෝකේ සිටි බොහොම මේ අතිසාර්ථක මේ ප්‍රතිභාපූර්ණ නළුවෙක් තමයි චාලි චැප්ලින්. විකට නළුවෙක් විදියට බොහොම ප්‍රසිද්ධයි. එතුමාගේ තියෙන සුවිශේෂී දක්ෂතාවය තමයි එතුමාගේ තිබුණු, එතුමා කතා කරේ නෑ. නිහඬ සිනමාව තියෙන කාලේ තමයි එතුමා චිත්‍රපටය හැදුවේ බොහොමයක්. ඒ කතා නෑ. හැබැයි කතා නොකලට එතුමා ඒගේ ඒ රංගපෑම තුලින් අනිත් අයට කියන්න පුළුවන් මේ රංගපාන්නේ කාගේ චරිතයද කියලා. එපමණටම එතුමා දක්ෂයි අනුකරණයට. ඒ ජීවත් වෙලා හිටිය අයගේ චරිත, ප්‍රසිද්ධ චරිත එතුමා එතුමාගේ චිත්‍රපටවලට ගෙන යනවා. වේදිකාවට ගෙන යනවා. ගැන්නා ඒ සැබෑ පුද්ගලයාටත් වඩා සාර්ථක ඒ චරිතයේ මේ චාල්ස් චැප්ලින්, චාලි චැප්ලින් රංගදහරියා රංගපෑව. ඉතින් මේ වචනයක්වත් කතා නැහැ මේ කාගේ චරිතද කියලා කියන්නෙත් නැහැ. නමුත් ඒ රංගපානකොට විනාඩියක් දෙක රංගපානකොට සියලුම දෙනා දන්නවා මේ රංගපානිය අහවල් කෙනාගේ චරිතය, මේ ජනාධිපතිතුමාගේ චරිතය, මේ අගමැතිතුමාගේ චරිතය, මේ අහවල් කෙනාගේ චරිතය කියලා. එහෙම හැකියාවක් එතුමාට තිබුණා. දවසක් මෙතුමා පාරේ යනකොට එතුමාගේ යාළුවෙක් වුණ ගමනේ යාළුවා තමන්ගේ පුතත් එක්ක පාරේ යනකොට මේ චාල්ස් චැප්ලින් රංගදහරිය මුණ ගැහිලා පුතාට අඳුන්ලා දෙනවා. යාළුවා තාත්තා අඳුන්ලා දෙනවා පුතාට මේ තමයි චාල්ස් චැප්ලින් ප්‍රසිද්ධම ලෝක ප්‍රසිද්ධ රංගදහරි. ඕනෑම කෙනෙක්ව අනුකරණය කරන්න පුළුවන්. පුතා කියන්නේ ඕනෑම කෙනෙක් මෙතුමා අනුකරණය කරලා පෙන්නයි ඒ විදිහටම. ඉතින් පුතා ටික කල්පනා කරලා කියනවා මේ මං කැමති හැබැයි චාලි චැප්ලින් කොහොමද කියලා බලන්න. ඉපාරිතින් චාලි චැප්ලින් තුමා ටික කල්පනා කරලා එහෙම සාකලක ඒක නම් මට කරන්න බෑ. ඒක නම් මට කරන්න බෑ. මොකද මං හැමදාම කරේ අනුන්ගේ චරිත රංග පාපයක. දැන් මට නෑ මගේම චරිතයක්. දැන් මං කොහොමද කියන්නේ මං දන්නේ නෑ. දැන් මං මොනවා කරත් ඒ මං වගේ නෙමෙයි. දැන් මං මොනවා කරත් කවුරුවත් කියන්නේ ආන්න චාලි චැප්ලින් කියලා. ඒ නිසා වෙන ඕනි කෙනෙක්ගේ නමක් කියන්න මං ඒ විදිහට රඟපාන්නම්. දැන් මට කියන්න එපා මං වගේ ඉන්න කියලා. දැන් ඒ වින්නහිය එතුමාට විතරක් නෙමෙයි අපි කාටත් වෙලා තියෙනවා. අපි හැම දෙනාටම ඒ අපිට අයිති නැති චරිතවල රඟපෑම නිසා අපිට අයිති නැති දුක් අපි විඳින්නේ. දැන් භාවනාවට නැත්නම් අධ්‍යාත්මික කටේතු වලට ඇවිල්ලා අලුත් චරිතයක් හදාගන්න නෙමෙයි අපි යන්නේ. හැබැයි බොහොම පහසුවෙන් වෙන දේ තමයි අලුත් චරිතයකට යනවා. තවත් චරිතයක් එකතු වෙනවා. තවත් දුකක්. නෑ. මෙතෙක් කාලයක් රඟපෑකු චරිත හඳුනා ගන්න. ඒ තමයි භාවනාවෙන් කරන්නේ. අත්හරින්න. ඒ මම නෙමෙයි නම් ඒක අත්හැරලා දාන්න. ඒ අනුන්ගේ චරිත, අනුන්ගේ ඇඳුම් අරගෙන, අනුන්ගේ වෙස්මුණු අරගෙන, ඒවා පැලඳගෙන තමන්ගේ වගේ තමන් ජීවත් වුණා නම් ඒ බව අඳුනගෙන අත්හරින්න. එක එක අත්හරින්න. තමන් වෙන්න බලන්න. දැන් තමන් වෙනවා කියන එක ලේසි නෑ. දැන් අනුන් වෙලා තියෙන එක අත්හරින්න. තමන් ගෙනවන දේවල් අත්හරින්න. තමන්ගේ නොවන හැඟීම් අත්හරින්න. අනුන් නිසා කෝප වෙලා නම් ඒ කෝපය අත්හරින්න. ඒ කෝපය තමන්ගේ නෙමෙයි. අත්හරින්න. ඒ කෝපයට ආරූඪ වෙලා තමන් කුපිත වුණු චරිතයක රඟපාන්න ඕනේ නැහැ. අත්හරින්න. ස්වභාවික වෙන්න. පුළුවන් තරම් ස්වභාවික වෙන්න. ස්වභාවික වෙන්න කියන්නේ මේ ආශාවන් එක්ක නෙමෙයි. ආශාවන් අත්හැරීමෙන් ස්වභාවික වෙන්න. ආශාවන් කවදාවත් අපිට ස්වභාවික වෙන්න දෙන්නේ නැහැ. හැම විටම ආශාව අප කෘතීම පුද්ගලයන් බවට පත් කරා. කෘතීම පුද්ගලයන් බවට.
සෙලෙන් කියන්නේ පන්හා අපේ අවශ්‍යතාවයි මේ ආශාවයි අතර අපේ තියෙනනේ ඒ මායිම හොයාගන්න බැරි පැටලිල ගොඩක් ඇති ඒක ආධ්‍යාත්මී සත්‍ය හොයන එක ජීවිතේ ප්‍රධාන අරමුණ කරගත්තාම ඒකට උදව්වක් විදියට අපේ පෞද්ගලික ජීවිතේ කරගන්නකොට ඒක මේ මායිම හරියට ලේසියෙන් පැහැදිලි වෙනවා.
ඔය එහෙම දෙකක් තියෙනා කී බවක් දන්නේ නැහැ අපි. මේම ආශාවයි අවශ්‍යතාවයි කියලා දෙකක් තියෙන බවක් දන්නේ නැහැ. අපි මේ දෙකම පටලවල ඔක්කොම ආශාවට දාලානේ තියෙන්නේ. හැම දෙයක්ම ඕනි කියලා අපි හිතනවා. නෑ හැම දෙයක්ම ඕනේ නෑ. ඕනේ ටිකක් තියෙනවා. කිසිවක් ඕනේ නෑ කියනවනම් ඒක අන්තයක්. එහෙම කියන්න බෑ කාටවත්. මට කිසිවක් අවශ්‍ය නෑ කියලා. ජීවිතේට අවශ්‍යතාව තියෙනවා. ඒ ජීවිත අවශ්‍යතාව අපි සපයන්න ඕනේ. ඒක අපේ වගකීම. මට කිසි දෙයක් ඕනේ නැහැ කියලා ඉන්න බෑ. ඒ යුතුයකම් පැහැර හැරීමක් වෙනවා. ඒතර මූලික ජීවිත අවශ්‍යතා මොනවද? ඒ ප්‍රාථමික ජීවිත අවශ්‍යතා සහ ද්විතීක සහ තෘතීක ආසාවන් මොනවද? ඒ අවශ්‍යතා උඩ හදාගෙන තියෙන ආසාවන් මොනවද? ආශාව සංකීර්ණයි, අවශ්‍යතාවේ සරලයි. අවශ්‍යතාවයක් ඉටු කරන්න බැරි වුණාම තියෙන්නේ කායික අපහසුතාවයක් විතරයි. කායික අපහසුතාවයක්. හැබැයි ආශාවක් සම්පූර්ණ කරන්න බැරි වුණු තැන තියෙන්නේ මානසික දුකක්. ලොකු මානසික අසහනයක්. මේ දෙක වෙන් කරගන්න පුළුවන්. අවශ්‍යතාවය තියෙනවා නම් පුළුවන් වෙන් කරගන්න. කායික අවශ්‍යතා ජීවිත අවශ්‍යතා හැම විටම වර්තමානයේ තියෙන දේවල්. නමුත් මානසික අවශ්‍යතා වර්තමානයට සම්බන්ධ නැති වෙන්න පුළුවන්. බොහෝ විට අනාගතයට සම්බන්ධයි. ආසාව අනාගතයට සම්බන්ධයි. අවශ්‍යතා වර්තමානයට සම්බන්ධයි. මේවා තමයි වෙනස්කම්. අවශ්‍යතාවයට සීමාවක් තිබෙනවා. ආසාවට සීමාවක් නැහැ. අවශ්‍යතාවයේ තරඟ කරන්නේ ආසාව තරඟ කරනවා. අපි තරඟයක නම් ඉන්නේ අනුන් එක්ක. ඒ අපි ආසාවත් එක්ක ඉන්න නිසා. අවශ්‍යතාවයක් එක්ක ඉන්නව නම් තරඟයක් නැහැ. බෙදා ගැනීමක් තියෙනවා. මොකද තමන්ගේ අවශ්‍යතාවයයි අනුන්ගේ අවශ්‍යතාවයයි මේ දෙකම අවශ්‍යතාව කියන එක දන්න අවශ්‍යතාවයේ ඉන්න කෙනා. ආශාවේ ඉන්න කෙනා ඉන්නේ තමන්ගේ ආශාව ඇතුළේ හිර වෙලා. එයාට තමන් විතරයි ලෝකේ. මම විතරක් හිටියොත් ඇති. මගේ අය විතරක් හිටියොත් ඇති. අනිත් අය ඔක්කොම හතුරන්. අනිත් අය හැමදේම තරඟකරුවන්. විරුද්ධවාදී. එදිරිවාදී. එනිසා අනිත්‍යයට කලින් මා මගේ ආශාවන් ඉෂ්ටු කරගන්න ඕනේ. ඒ දේ ගන්න ඕනේ. ඒතර මුළු ලෝකෙම පේන්නේ ආතුරන් විදියට ආශාව ඉන්න කෙනාට. අවශ්‍යතාව ඉන්න කෙනාට හැමෝම පේන්නේ මිත්‍රයන් විදියට. එකම බඩගින්නයි දැනෙන්නේ හැමෝටම. වෙනසක් නැහැ. ඒ බඩගින්නේ වෙනසක් නැහැ. ප්‍රමාණය වෙනසක් තියෙන්න පුළුවන්. නමුත් බඩගින්නේ වෙනසක් නැහැ. සීතලේ වෙනසක් නැහැ. අසනීපේ වෙනසක් නෑ. වහිනකොට තෙමෙනව නම් හැමෝම තෙමෙනවා. වෙනසක් නෑ. අවශ්‍යතාවය ඉන්න කෙනා පොදු ධර්මතාවයක ඉන්නේ. පොදු ධර්මතාවයක ආශාවෙන් ඉන්න කෙනා පෞද්ගලික හිරකූරුවකින් මුලින්ම දැන් එහෙම මේ තමන්ගේ දිට්ඨියට වහල් නොවි එයින් එළියට ඇවිල්ලා වෙනස් මානයන්ගෙන් ප්‍රශ්නයක් දිහා ගැටලුවක් දිහා බලන්න පුළුවන්කම ගැන සතුටු වෙනවා. ඒ ලොකු ජයග්‍රහණයක්. දැන් එහෙම යමක් දිහා බලන්න පුළුවන් ආකාරවල නිමක් නැහැ. කාටවත් කියන්න බෑ මේ කාරණේ දිහා බලන්න පුළුවන් කෝණ දෙකකින් නැත්තම් තුනකින් විතරයි. හතරවෙනි කෝණයක් නැහැ. පස්වෙනි ආකාරයක් නැහැ. එහෙම කියන්න බෑ. කෙනෙක් බලන්න පටන් ගත්තොත් ඉවරයක් නැති ආකාරවලින් බල. ඉවරයක් නැහැ ඒක. මෙහෙමත් බලන්න පුළුවන්, අර එහෙමත් හිතන්න පුළුවන්, මෙහෙමත් උත්තරයක් දෙන්න පුළුවන්. මේ විසඳුමක් තියෙනවා. ඉවරයක් නැහැ. ඒක තමයි ඇත්ත. ඒ නිසා තමයි ලෝක විශ්ය අචින්තියයි කියලා කියන්නේ. මේ ලෝකයේ තියෙන කාරණා අපිට හිතලා ඉවර කරන්න බෑ. අචින්තියයි. හිතන්න පුළුවන්, නමුත් හිතලා ඉවර කරන්න බෑ. හිතන්න පටන් ගත්තොත් දවසක ජීවිතේ ඉවර වෙයි. හැබැයි හිතලා ඉවර වෙන්නේ නැහැ. ඉතින් ඔබට මේ කිව්ව එක සම්පූර්ණ නැත්. ඒ කාලයක අපිට එහෙම හිතේ තින්න වෙලාවක් නැහැ. ඒ නිසා ඒ තියෙන සීමිත කාලයෙන් සමහරට අපිට පැය ගණන් හිතේ තින්න වෙලාවකුත් නැහැ. ඒට විසඳුමක් ක්ෂණිකව දෙන්නත් ඕනේ. ඒ නිසා ඒ සීමිත කාලයෙන් තමන් හොයාගත්ත විසඳුම් වලින් තමන්ට හිතෙන වඩාත්ම සාර්ථකම විසඳුම ක්‍රියාත්මක කරලා බලන්න. ඒ ක්‍රියාත්මක කරන්නේ තමන් හොයාගත්ත විසඳුම් වලින් සාර්ථකම විසඳුම. තව හිතුවත් ඊට වැඩිය සාර්ථක විසඳුම් ලැබේ. ඒ බවත් දැනගන්න. හැබැයි ඒවට ලෝභ වෙන්න එපා. ඔය දහමට ලෝභ වෙන්න එපා. ඒ දහමට ලෝභ වුණොත් එහෙම එයත් දුකක් වෙනවා. එයත් ආතතියක් වෙනවා. ඒ නිසා තමයි මේ එයින් බේරෙන්න තමයි අර පහුරේ උපමාව දීලා තියෙන්නේ. මේක මේ ප්‍රශ්نين එගොඩ වෙන්න මේ පහුර ඇත්තන් ඒ හොඳට මැදීට වැඩිය ලොකු බෝට්ටුවක් ඊට වැඩිය නැවක් ඒවත් ඇති ඊට වැඩිය පහසුවෙන් මේ එගොඩ වෙන්න පුළුවන් ක්‍රම ඇති. නමුත් මේ දැන්ට තියෙන මේ පහුර ඇත්තන් එගොඩ වෙන්න ඒකෙන් එගොඩ වෙන්න. එගොඩ වෙලා ඒ පහුරත් අතාරින්න. ඉතින් මේ උපමාව බුදුදහම දීලා තියෙන්නේ ඔය සඳහා. එහෙම නැත්තම් ඉවරයක් නෑ අපිට එගොඩ වෙන්න ලැබෙන්නේ මෙගොඩ ඉඳගෙන. ඒ බෝට්ටුවක් ගන්නවා, මේ බෝට්ටුවක් ගන්නවා, අර නැවක් ගන්නවා, මේ සබ්මැරින් එකක් ගන්නවා. අන්තිමට මහා යාඩ් එකක්, මහා ආව එකක් හදාගෙන මෙගොඩ ඉන්නවා අපි. ඒගොඩ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ දහමට තියෙන අපිට ඒක එනවා දහම දකින්න දකින්න ඒට ලොකු ආසාවක් එනවා. ඒ ඉවරයක් නෑ. හැබැයි ඒකත් ඕනි ප්‍රමාණයට අරගෙන අත්හරින්න. හරියට කෑම වගේ ඕනි ප්‍රමාණයට අරගෙන අත්හරිනවනේ කොපමණ රස වුණත් ඒ වගේ දහමත් අත්හරින්න. ඒ තමන්ගේ අවශ්‍යතාවයට ඒ බෙහෙත් අරගෙන ඊට වැඩිය හොඳ බෙහෙත් තියෙයි. නමුත් ඊළඟ වතාවේ ඒ ප්‍රශ්නේ වුණාම ඊට වැඩිය ඊටත් වඩා සාර්ථක විසඳුමක් හොයාගන්න. ලද දෙයින් සතුට වෙන්න අපි පුරුදු වෙන්නට ඕනේ. කොයි කාරණේට දහමටත් එහෙමයි ලද දෙයින් සතුට වෙන්නේ. නැත්නම් ඔබතුමී කී වගේ අපි ලොකු ආතතියකින් ඉන්න වෙන්නේ. ඒ හිතන්නේ ගිහිල්ලා ඇති වෙන ආතතිය සියලු ආතතිය වලට වැඩිය වැඩි.
මාර්ගයක් තියෙනවා තමන් විසින් යාලිත ගමනක් තියෙනවා කියන එක. එතකොට මේ ධර්මය පිළිබඳව ඒ සත්‍යයන් වහන්සේ ඉදිරිපත් කළ දුන්න ධර්මය පිළිබඳ නායකති භාවය පිළිබඳව තියෙන සිතිවිල්ල විචිතයට සාපේක්ෂ වෙනවා නේද තමන්ගේ දෘෂ්ටි ආරම්භයේ මේක ආරම්භ කිරීම සඳහා සංවේගයට පත් වීම දැනක්ක් ඇති කර ගැනීම සඳහා සම්මා දිට්ඨිය පද ගන්නවා.
කොයි දෙයක් සාපේක්ෂයි? කිසිම දෙයක් නිර්පේක්ෂ නැහැ. තමන්ට සාපේක්ෂයි. තමන්ගේ චරිත ලක්ෂණ වලට සාපේක්ෂයි. තමන්ගේ සංස්කෘතියට සාපේක්ෂයි. තමන්ගේ පාරම්පරික ගතිසිරිත් වලට සාපේක්ෂයි. තමන් කරන රැකියාවට සාපේක්ෂයි. මේ අපි නිර්පේක්ෂ ජීවිත නෙමේ ගත කරන්නේ. අපි මේ හැම දෙයකටම සාපේක්ෂ වෙලා. අපි කරන කෑමත් නෙමේ අපේ සංස්කෘතියට, අපේ පුරුදු වලට, අපේ පාරම්පරික චාරිත්‍ර වලට, රටාවලට ගැති වුණු ආහාර අපි ගන්න. බඩගින්න එක වුණාට අපි ගන්නේ ඒ සාපේක්ෂ ආහාර. බඩගින්න නිර්පේක්ෂයි. නමුත් ආහාර සාපේක්ෂයි. සීතල නිර්පේක්ෂයි. හැබැයි අඳින ඇඳුම් සාපේක්ෂයි. මේ හැම දෙයක් මෙහෙම තමයි. නිර්පේක්ෂ වෙන්න බෑ කොහොමද? ඒ ශාස්ත්‍රූන් වහන්සේට අපි ණයයි කියන කාරණය එය හදවතින් අපි හදවතට දැනෙන්න ඕන දෙයක්. ඒ ශාස්ත්‍රුන් වහන්සේ අපිට එහෙම කියලා නැහැ. උන්වහන්සේ අපෙන් ඒ ණය ඉල්ලගත් නැහැ කවදාවත්. ඒ ණයවත් ණයට පොලීවත් පළවෙනි වාරයකවත් අඳුම ගන්න කිවන්නේ එහෙම මොනවත් කියලා නැහැ උන්වහන්සේ. උන්වහන්සේ ගැන කතාවක් කළා නැහැ. හැබැයි ඒ ගැන හිතනකොට විශේෂයෙන් මේ ධර්ම මාර්ගයක් නැති එහෙම මාර්ගයක් ගැන දන්නේ නැති වෙනත් භක්තිවන්තීන් ජීවත් වෙන හැටි ඒ අය අදහන දේවල් දිහා බලනකොට, ඒ අය ප්‍රශ්න වලින් ගොඩ එන්න කරන දේවල් දිහා බලනකොට අන්න එතකොට ඇති වෙන අනේ අපේ ශාස්ත්‍රඥ මහන්සී අපිට මේ කියලා දීපු දේ කොච්චර වටිනවද? එහෙම නැත්නම් අපිත් ඕවා කර ඉන්නේ. නේ අපිට අපේ ශාස්ත්‍රඥ වහන්සේ මෙහෙම මගක් දේශනා කරේ නැත්නම් අපිත් ඔය අනිත්‍ය කරන දේවල් කර කර ඉඳී. දණින් වැටි යාඥා කරයි. සතු ගින්දරට දිලි දෙයි. කටු ගහගෙන එල්ලිලා දීලා නටයි. මොනවද නොකරන්නේ ආගම් වෙන්නේ? දැන් අපි වාද කරන්නේ නැත්තේ මේ හේතුඵල වාදයක් අපිට ශාස්ත්‍රුන් වහන්සේ පෙන්වලා දීපු නිසානේ. හේතුවක් ඵලයක් තියෙනවා. මේ ප්‍රශ්නයක් තියෙනවා නම් හේතුවක් තියෙනවා. ඒ හේතුව හොයලා හේතුව නැති කරන්නේ. රෝගයක් තියෙනවා, රෝග නිදානයක් තියෙනවා. නිදානේ හොයාගන්න. කල ඒකට බෙහෙතක් තියෙනවා. ලෙඩක් තියෙනවා නම් බෙහෙතක් තියෙනවා. ඒ බෙහෙත ගන්න. අනම්මනම් කළා හරියන්නේ. ඒතර අපි අද අනම්මනම් නොකරන්නේ සහ කිසියම් මට්ටමකට හරි බෙහෙත ගන්නවා නම් ගන්න ඒ නිසා. ඒ බඳ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් අපට ලැබීම එසේ මෙසේ වාසනාවක් නෙමෙයි. ඒ අහම්බේකුත් නෙමෙයි. ඒක අහම්බෙන් සිද්ධ වුණ එක දැන් නෙමෙයි. අහම්බේ ලංකාවේ ඉපදිලා නෑ. අහම්බයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ විසඳුම හරීම සරලයි. හරීම සරලයි. නමුත් ඒ හරියටම ඉලක්කෙට එල්ලෙටම ගහලා තියෙනවා. ඒසයි බේද ගත්තොත් අනිවාර්යයෙන්ම සනීප වෙනවා. කිසිම අතුරු ආබාධයක් නැතුව සනීප වෙනවා. දෙයිබඳු බෙහෙත් හොයාගන්න ඒ බුදුරජාණන් වහන්සේ කළ කැපකිරීම ගැන අප හිතුවොත් අන්නේ මේ හිතුවොත් තමයි මේ නායකති බව තේරෙන්නේ. එහෙම නැත්තම් මේ නායක ගැන හිතෙන්නේ නැහැ. එහෙම හිතන්න ඕනෙත් නැහැ. ඉතින් බේත ගන්න හොඳටම ඇති. නමුත් ඒ බේත ගන්න ඒ පෙළඹවීම එනවා. ඒ බුදුරජාණන් වහන්සේ කළ කැපකිරීම ගැන මෙනෙහි කරනකොට. උන්වහන්සේ එක වේලෙනි වැළඳුවේ පෙරවල් උන්වහන්සේගේ ආහාර වලට උන්වහන්සේ ලොකු වෙලාවක් ගත්තේ නැහැ. ඒ කාලයත් අපි වෙනුවෙන් උන්වහන්සේ වැය කළේ. කවුරුවත් නීති දාලා තිබුණේ නැහැ නේ. බුදුවරයෙක් වුණාම එක වේලක් වළඳන්න ඕනේ, අනිත් වෙලාවල් වල මහජන සේවය කරන්න ඕනේ කියලා එහෙම නීතියක් තිබුණේ නැහැ. ඒක උන්වහන්සේ ප්‍රතිපත්තියක් කරගත්තා. ඒතර කවුරුවත් නීති දැම්මේ නැහැ. උන්වහන්සේ පැය දෙකක් නිදාගත්තාම හොඳටම ඇති කියලා. ඒ උන්වහන්සේ. උන්වහන්සේ මේ දිනචරියාව හදාගත්තා. පයින්ම යන්න ඕනි කියලා නීතියක් තිබුණේ නැහැ. තුන්හාසේ පයින්ම වැඩම කළේ. ඒ පයින් යනකොට තව හුඟක් අය මොන ගහනවා. වාහනේ යනකොට මොන ගහන්නේ නැහැ නේ කවුරුවත්. ඒතර ඒ අයටත් මේ බෙහෙත දෙන්න පුළුවන්. ඒ එහෙම පාරක් පාරක් ගානේ උන්වහන්සේ ජංගම වෛද්‍ය සේවා පැවැත්තුවා. ඒ සමහර ඒ පාරේ හිටියේ මේ බෙහෙත් ගන්න බලාගෙන නෙමෙයි, වෙන අවශ්‍යතාවලට යන අය. නමුත් ඒ අයටත් උන්වහන්සේ මුණ ගැහෙන අවස්ථාව ලැබුණා. ඒ ණයට මේ ණය ගෙවෙන්නේ නැහැ. අපි ඔය පමණ පහම්පත්තු කරත් ඒ මල් ගණන් කර කර පූජා කරත් එහෙමනම් ඒ ණය ගෙවෙන්නේ නැහැ. තවත් ණය වෙනවා නිසා. දෙමව්පියන්ට තියෙන ණයින් බේරෙන්න ඒ ණය ගෙවන්න පුළුවන් ක්‍රමයේ විදියට කියලා තියෙන මේ ධර්මයේ ඒ ශ්‍රද්ධාව දෙමව්පියන් තුල ඇති කරන්න කියලා නේද අපයන්. ඒ තමයි ණය ගෙවන්න තියෙන ක්‍රමය. දෙමව්පියන් තුල ශ්‍රද්ධාව ඇති කරවන්න. ඒතර ඒ ණය ගෙවන්න තියෙන ක්‍රමය එක පැත්තෙන් හරි සරලයි. ඒක මේ භෞතික වශයෙන් ගෙවල ඉවර කරගන්න බැහැයි කියන එකනේ ධර්ම කියන්නේ. කරේ තියාගෙන කෞරේ කාමනි දුරේ තාත්ත කරේ තියාගෙන ජීවිත කාලෙම කවමින් පොවමින් නාවමින් ඇවිද්දත් ඒ ණය ගෙවන්න බෑ. මේ ශ්‍රද්ධාව ඇති කරන්න පුළුවන් නම් ඒ ණය ගෙවුවා වගේ. ඒතර තමන්ට පුළුවන් නම් ශ්‍රද්ධාව තමන් තුළ ඇති කරගන්න. ඒතර තමනුත් ඒ ණය ගෙවනවා වගේ ටික ටික. ඔයතනේ ධර්මයේ කියන එක මේ මොකද්ද කියන එක අම්මා ප්‍රතික්ෂේප කරන්නේ මොකද්ද ධර්මයේ කියලා.
يعني පහන් පත්තු කරන්නේ
පිළිගැනීමක් නැහැ කියලා. ඒක පැහැදිලිමක් නැහැ කියලා.
මොකක්hari උපක්‍රමයක් තියෙනවා නම් ඒකට ඇත්තට යොමු කරගන්න අපි.
ඒ තමයි උපක්‍රමයක් හොයාගන්න ඕනේ තුරු. ඕ හොයාගන්න වෙනවා. ඉස්සෙල්ලා මේ අම්මා කරන දේවල් අගය කරන්නේ. ඒ පාම්පත්තු කිරීම, ඒ බුද්ධ පූජා පැවැත්වීම, ස්වාමීන් වහන්සේලාට දන් දීම, ඒවා අගය කරන්න. ඒවට එකතු වෙන්න අම්මලත් එක්ක එකතු වෙලා මේ දේවල් අම්මට උදව් කරන්න කරන්න. ඒ ගඟක් හරවන්න නම් ගඟක් ඒ ගඟේ එක්ක ටිකක් දුර යන්න ඕනේ අපි. අපිට හිතච්ච තැනීම ගඟ හරවන්න බෑනේ. ඒ හරවන්න සුසු තැනක් එනකල් ගඟ දිගේ අපි පල්ලෙහාට යන්න ඕනේ. ඒ වගේ කෙනෙක්ව වෙනස් කරන්න ඕන නම් මුලින් එයත් එක්ක එකතු වෙලා එයා යන පාරේ ටිකක් දුර යන්න ඕනේ. අපි යන්නේ මේ පාරේ එයත් එක්ක මේ පාරේ කෙළවරටම යන්න නෙමෙයි. අපේ පාරට යව ගන්න. ඉතින් එහෙම යන අතර අපිට පුළුවන් ඉතින් ඔය භවනා නියෝගී ස්වාමීන් වහන්සේලාට දානි දෙන්න අම්මට යෝජනාවක් කරන්න. එහෙම ස්වාමීන් වහන්සේටමත් ගෙදරට ගෙනල්ලා අපි දානයක් දෙමු කියලා යෝජනාවක් කරන්න. ඉතින් එහෙම ආන්දරණාතනමක් වැඩියාම ඒ භාවනාවට අදාළ බණක් කියයි පොඩි ධර්ම සාකච්ඡාවක් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ මේ අපි කාටත් එහෙම උපක්‍රම පෙළඹවීම ඕනේ. එහෙම කිසිම පෙළඹීමක් නැතුව ලේසියෙන් කෙනෙක් ධර්මයට එන්නේ නැහැ. එහෙම එන්න නම් එක්කෝ මේ නිකන් හෙන ගැහුවා වගේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඕනේ. ඔව්. වෙන කිසිම විසඳුමක් නැති එහෙම ප්‍රශ්නයක් වෙන්න ඕනේ. ඒ දැන් ඔය පටාචාරයට උනේ ඒ වගේ. එහෙම වුණොත් නම් ඒ එහෙම නැත්තම් එහෙම ප්‍රශ්නයක් නැත්තම් ඒ වගේ ලොකු ප්‍රශ්නයක් නැත්තම් අපි ඍජුවම දහමට එන්නේ නැහැ. ඉතින් එහෙම අවශ්‍යතාවයකුත් නැහැ අපිට එන්න. ඒ නිසා අනම්මනම් කර කර ඉන්නවා. සදහම මේ ඍජුවම දෙන්න හදන්නත් එපා එමයිට. දුන්නට ගන්නෙ නෑ. දැන් අපි හිතමු ආහාරයක් ගත්තාම දැන් කරවිල වගේ දෙයක් ගත්තාම ඒක ගුණයි. හැබැයි ගුණයි කිව්වට ඒ කරවිල එක එහෙම්ම කවුරුවත් කන්නේ නෑනේ. අමු කරවිල එහෙම්ම කන්නේ නෑනේ කවුරුවත්. ඒක ගුණයි කිව්වට ඒක අපි තව රසවත් දේවල් දාලා තමයි හදන්නේ. එහෙම හදුවාම ඒ රසවලට කැමති නිසා කරවිලත් කනවා කැවෙනවා. ඒ එහෙම තමයි මුලින්ම මේ දහමේ රසය දෙන්න පුළුවන් වෙන්නේ වෙන රසවල එකතු කරලා. මේ වෙන රස ඕනේ නැහැ. දහම් රසයේ සියලුම රසවලට වැඩිය රසවත්. නමුත් ඒ එතෙන්ට අපි එන්නේ ඇවිල්ලා නැති නිසා අපිට වෙන රස කවලම් කරලා වෙන ලුණු දෙහි දාලා අමු මිරිස් දාලා තුන පහ දාලා ගොරක දාලා ඒව මෙයා දාලා මේක දෙනවා. පොල් කිරි දාලා එතකොට ඔන්න කරවිල රහයි කනවා. දැන් එහෙම නැතුව කරවිල කවුරු හරි අමුවෙන් කනවා කියන්නේ එයාට උග්‍ර ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ සීනි වැඩි වෙලා 300ට 400. එහෙම වුණොත් කනවා. ඒ අර නම් කවුරුවත් කන්නේ නැහැ. ඉතින් ඒ පෙළඹවීම අපි උපක්‍රමශීලයකට තමයි මනෝවිද්‍යාව අවශ්‍ය. ඒ අම්මා ඒ අම්මනම් අම්මගේ මනෝවිද්‍යාව අඳුනගෙන අම්මා හිතන විදිය අඳුනගෙන ඒ පැත්තෙන් ගිහිල්ලා පොඩ්ඩක් ඇතුල් කරන්න ඕනේ ටික ටික.
සාමාන්‍යයෙන් ආවේග ඇති වෙන්නේ තෘෂ්ණාව නිසාද?
තෘෂ්ණාව කියන්නේ ආවේගයක්. ඔය සියලුම අනිත් ආවේග දෙවෙනි ද්විතීක ආවේග. මූලිකම ආවේගය තමයි තෘෂ්ණාව. තරහ එන්නේ තණ්හාව නිසා. බය වෙන්නේ තණ්හාව නිසා. ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ තණ්හාව නිසා. දුක් විඳින්නේ තණ්හාව නිසා. ඒ සියලුම ආවේග එන්නේ මේ මූලික ආසාව කියන ආවේගය නිසා. එනිසා ඒ වයික එක වෙන වෙනම නැති කරන්න බෑ. අඩු කරන්න පුළුවන්. පාලනය කරගන්න පුළුවන් කෙනෙකුට. ඒ තණ්හාවට අත ගහන්න නැතුව තරහ පාලනය කරන්න පුළුවන්. ශෝකේ පාලනය කරන්න පුළුවන්. ඊර්ෂ්‍යාව පාලනය කරන්න පුළුවන්. හැබැයි නැති කරන්න බෑ. නැති කරන්න නම් තණ්හාව නැති කරන්න ඕන. තණ්හාව අඩු කිරීමේ මේ සියලුම දේවල් අඩු වෙලා යනවා. මේවා එක එක වෙන වෙනම අඩු කරන්න ඕනේ. අපිට තරහ එන්නේ දුකක් විඳිනකොට. තරහට කලින් අපි දුක් විඳලා. වේදනාවක් දුකක් නැත්තම් තරහ එන්නේ නැහැ. කිසියම් සිදුවීමක් නිසා අපි වේදනාවකටපත් වෙනවා. ඒ නිසයි තරහ එන්නේ. ඒත් වේදනාව ඇති වුණේ තණ්හාව නිසා. තණ්හාවෙන් බලාපොරොත්තු වුණ දේ වුණේ නැහැ. ඒ නිසයි වේදනාව ඇති වුණේ. අපි වේදනාවක් බලාපොරොත්තු වුණේ නැහැ. බලාපොරොත්තු වුණේ සැප. නමුත් දැන් ලැබුණේ වේදනාවක්. ඒතර අපිට තරහයි. බලාපොරොත්තු කඩවීමක් නිසා තරහයි. අපි බලාපොරොත්තු වෙන හිටිය දෙයක් අපිට නොලැබී තව කෙනෙකුට ලැබෙනකොට ඊර්ෂ්‍යාවක් වෙනවා. එනිසා මේ අනිත් හැම හැඟීමක්ම ආවේගයක්ම ද්විතීයිකයි. ප්‍රාථමික නෑ. ප්‍රාථමික හැඟීම තමයි තණ්හා. කල්‍යාණ මිත්‍රවරුනි මේ වෙසක් පොය දවසේ නිලඹ භාවනා මධ්‍යස්ථානයට එකතු වී අපි හැම දෙනාම අපට වැටහෙන පරිදි හැකි පරිදි දහම පුහුණු කළා, දහමේ යෙදුණා, දහම අත්දැක්කා. සමහර පින්නතුන් මේ දින කීපෙම මධ්‍යස්ථානයේ නතර වී අපේ ස්වාමීන් වහන්සේගේ සංවිධානත්වයෙන් අනුශාසකත්වයෙන් නිවාසික භාවනා පුහුණු වැඩසටහන කෙරේදෙනවා. හෙටත් අදත් හෙටත් තර මේ අපි කවුරුත් අද පැමිණි පින්නතුනොත් මේ දින කීපෙම නිවාසිකව භවනා නියෝගීව සිටින හැම දිනාම ජීවිතයට එකතු කරගන්නේ එකතු කරගත යුතුම එකතු කර නොගැනීම නිසා මහා ව්‍යසනයක් වෙන එකතු කර ගැනීම නිසා මහා ශාන්තියක් ලැබෙන දහමක්. ඒ දහම මෙහි තියෙන දහමක් නෙමෙයි, පොතක තියෙන දහමකුත් නෙමෙයි, අප අප තුළම තිබෙන දහමක්. අප හොයනවා දහම අප තුළින්ම. ඒ සාමූහිකව කිරීමකුයි මෙබඳු වැඩසටහන් වලින් කෙරෙන්නේ. ඒ පෞද්ගලික ගවේෂණය සාමූහිකව අප හැම දෙනාටම සාමූහික ශක්තිය අවශ්‍යයි. මේ හුදකලාව යා හැකි ගමනක් නෙවෙයි. අත්වල බැඳගෙන යා හැකි ගමනකුත් නෙවෙයි. නමුත් සාමූහික ශක්තිය, සාමූහික පෙළඹවීම, සාමූහික දිරිගැන්වීම අවශ්‍යයි. ඒ නොඅඩුව ඔබ අප හැම දිනාටම අදත් ඊයේත් පෙරේදත් හිටත් ලැබුණා. ඒ ගැන අපි හැම දිනාම සතුටු වෙමු. මේ අපි ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය වර්ණවත් කරන්නට, ආලෝකමත් කරන්නට, අර්ථවත් කරන්නට සහ නිදහස් කරන්නට මේ තබන පුංචි පියවර ගැන හිතලා කල්‍යාණ මිත්‍රවරුනි, මේ සඳහා බොහෝ දෙනෙක් අපිට උදව් කරනවා, උපකාර කරනවා. ඒ හැම දිනමත් සිහිපත් කරගමු. විශේෂයෙන් අපට අද උදේ දානීය, දවල් දානීය සහ ඊයේ හවස ඒ සැපයූ කල්‍යාණ මිත්‍ර පින්නතුන්, කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා වෘතු පරිදි ඊයේ සහ අද උදේ, ඒ වගේම දහවල් දානීය කල්‍යාණ මිත්‍ර රුවන් මහත්මයා, එතුමාගේ දයාබර බිරිඳ, ඒ තරුණ දෙපළ වෙසක් පෝදා භාවනා වැඩසටහනට කවදත් දහවල් දානේ අනුග්‍රහය දක්වනම්. එතකොට මේ හැම දිනාම අපට දැක්විය ලොකු අනුග්‍රහයක්. ඒ අපේ තියෙන ලොකු කාරකමකට, බලපුලුවන් කාරකමකට නෙමෙයි. එතුමන්ලගේ චේතනාව, එතුමන්ලගේ අභිප්‍රාය වුණේ දහමින් සැනසෙල්ල හොයන පිරිසකට 2000 ඒ කාර්ය කරගෙන යන්න පුංචි අනුග්‍රහයක් දැක්වීම. ඒ අනුග්‍රහය බොහොම ලොකු අනුග්‍රහයක්. මේ වෙලාවේ අපි කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයාත්, කල්‍යාණ මිත්‍ර රුවන් මහත්මයාත්, එතුමාගේ දයාබර බිරිඳත්, ඒ තරුණ දෙපළම සිහිපත් කරගමු. කෘතවේදීව මේ අපේ ප්‍රයත්නයට ඒ දැක්වූ දායකත්ව අනුග්‍රහය හදවතින්ම අගය කරමු. එතුමල්ලා කිසියම් ධාර්මික අපේක්ෂාවකින්, බලාපොරොත්තුවකින් නම් මේ දානය පිරිනැමුවේ. ඒ ධාර්මික අපේක්ෂා සහ බලාපොරොත්තු සසරින් එතරවීම පිණිස ඉෂ්ට වේවා, සාර්ථක වේවා, සඵල වේවා කියන ප්‍රාර්ථනය අපි හැම දිනම හදවතින් ඇති කරගමු. ඔබ අප හැම දිනටම බුදුරජාණන් වහන්සේ සොයා එලිපෙහෙලි කර විවෘත කර දුන් මේ මගෙහි නොනැවති ඉදිරියට යන්නට අවශ්‍ය කායික මානසික ධෛර්ය, ශක්තිය, නිරෝගීකම, කල්‍යාණ මිත්‍රාශ්‍රය සහ විවේකය තෙරුවන් සරණින් ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණින්.